හොඳයි සාදු. 2021 වසරේ දෙවැනි මාසේ අද 16 වෙනිදා භාවනා වැඩසටහන. පෙනුතුන් මා වෙත මහා බාර දෝර කාර්යයක් පවරලා තියෙනවා. මොකද මේ බාර දෝර කාර්යය මට විතරක් නෙමෙයි. මේ රටේ ඉන්න හැම හාමුදුරුවන් වහන්සේ නමකටම දහායකයෝ විසින් විශාල බාර දෝර කාර්යයක් පවරනවා. මොකද අනේ ස්වාමීන් වහන්ස අපට අර්ථයෙන් ධර්මයෙන් මේ ධර්ම දේශනා කරලා අපිව නිවන් දක්වන්න, අපට නිවන් මඟ පෙන්වන්න. එහෙම නේද වෙන්නේ? එහෙම තමයි. විශාල බාර දෝර කාර්යයක් පවරනවා. ඉතින් මටත් ඒ කාර්යය පැවරෙනවා. ඉතින් අපි ඒ කාර්යය ඉෂ්ට කරනවද කියලා අපි බලන්න ඕන. ඉතින් මා හැකි පමණින් ඒ කාර්යය ඉෂ්ට කරන්න උත්සාහ කරනවා. නිවන් දකින්න මේ ආත්ම භාවයේ බැහැයි කියලා කියනවා නම් එයා බුද්ධ ශාසනය අවලංගු තැනට දාපු කෙනෙක් හැටියටත්, ඒ වගේම එයා බුද්ධ ශාසනය කෙනෙක් නෙමෙයි කියන්නත් පුළුවන්. මොකද හේතුව ශාසනයක් නැහැනේ නිවන නැත්තා. නිවන නැති තැන සම්බුද්ධ ශාසනයක් නැහැ. නිවනක් තියනවා නම් විතරයි සම්බුද්ධ ශාසනයක් තියෙන්නේ. නැත්නම් සම්බුද්ධ ශාසනයේ අනිත් ආගම් වල ඇති වෙනසකුත් ඇති වෙනවනේ. ඒ නිසා නිර්වාණ අවබෝධයේ අපහසු බව ඇත්ත. ඒක හැමෝටම ගෝචර කරගන්න බැරි බවත් ඇත්ත. ඒත් කාටවත් අයිතියක් නැහැ මේ සම්බුද්ධ ශාසනයේ මේ ධම්මපදයේ තුල ත්‍රිපිටකයේ තුල නිවන නැහැ කියන්න කාටවත් බෑ. නිවන තියෙනවා. නිවන තෝරගන්න බැරි කමයි තියෙන්නේ. නිවන තෝරගන්න ලේසි නෑ. නිවන එක වචනයක් ඇතුලේ නැහැ. වචන කීපයක් එකට එකතු වෙනකොට ඒකෙන් උපදින ශක්තියක් හැටියට නිවන් මාර්ගයේ අපට පිබිදෙනවා. හැමදාමත් අපි මතක් කරනවා වගේ නිවන් මඟ කියලා කියන්නේ ඉන්ද්‍රිය ගෝචර, පුජ්‍යල ගෝචර, බුද්ධියට විඥාණයට හසු වෙන ගමන් මඟක් නොවේ. අන්න එතෙන්දි තමයි මිනිස්සයා අසරණ වෙන්නේ. අපි කොහොමද මේක තේරුම් ගන්න කියලා. අන්න ඊට පස්සේ තමයි අපි එතෙන්ට නොයෙකුත් ක්‍රමවේද හදා ගන්නවා. කොහොම අතහැරලා අතහැරලා මේක දකින්න පුළුවන්ද කියලා කල්පනා කරනවා. නිහඬව ඉඳලා මේක දකින්න පුළුවන්ද කියලා කල්පනා කරනවා. හිස් අවකාශයේ දිහා බලාගෙන ඉඳලා මේක දකින්න පුළුවන්ද කියලා බලනවා. අනේක ආකාරයෙන් මේක දකින්න පුළුවන්ද කියලා කල්පනා කරලා බලනවා. නමුත් ඒ සියල්ලත් සිදුවෙන්නේ මනෝභාවයන් යටතේ. අන්න ඒ බැවින් මනස පරිපූර්ණ ලෙස අවබෝධ කරගන්නා තුරු නිවන් මගේ අවදිවීමක් සිද්ධවන්නේ නැත. මනස පරිපූර්ණ වශයෙන්, මොකද මනස පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගන්නවා කියන එක අදහස් කරන්නේ මනසේ හැසිරීම, මනසේ පැවැත්ම, මනසේ ආකාර අපි සම්පූර්ණයෙන් අවබෝධ කරලා අවබෝධ කරනවා කියන එකේ අදහස පින්වත්ටි පූර්ණ ලෙස යමක් අවබෝධ කරගන්නා විට, පූර්ණ ලෙස යමක් අපි අවබෝධ කරගන්නා විට එතන මෙතෙක් කාලයක් තිබුණු රැවටීමේ ලක්ෂණය නැතුව ගිහිල්ලා රැවටීමෙන් තොරව පැවැත්මක් අවබෝධයක් ඇති කරගන්නවා. රැවටීමෙන් තොරව පවතිනකොට පින්වත්නි අපිට මේ ලෝකේට ජීවත් වීමට අවශ්‍ය කරන ශක්තිය අපි ළඟ උපදිනවා. රැවටීමෙන් යුක්තව ජීවත් වුණොත් තමයි පින්වත්නි මේ ශක්තිය අපි තුල හටගන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් පින්වත්නි අපි මෙහෙම කියමු. අපිට සිරිපාද යන්න උවමනා කරනවා. අපි දන්නවා සිරිපාද කියන්නේ ටිකක් අමාරුවෙන් වන්දනා කරන්න යන්න ඕන, මහන්සි වෙන්න ඕන, පරිසෑහෙන නගින්න ඕන ගමනක් කියලා. මේ ගමන අපි හරියට ඔළුවට ලබා දීලා, ඒ ගමනේ තියෙන හරියට මහන්සිය ලබා දීලා අදිෂ්ඨානයක් කළොත් ඕනම කෙනෙක්ගේ ඇඟේ තුල ඒ ශක්තියින් උපදිනවා ඒ කන්ද තරණය කරන්න. ඕනම කෙනෙක් තුල ඒ ශක්තිය උපදිනවා. ඒ කියන්නේ අත්පා නැති කෙනෙක් තුල වුණත් ඒ ශක්තිය උපදිනවා. මොකද අපි දැකලා තියෙනවා කකුල් දෙක නැති අය ගිහිල්ලා ශ්‍රීපාද වැඳලා ඉනවා. එහෙමනම් අන්න ඒ වගේ තමයි පින්වත්නි මේ නිවන් මඟ තුලදී අවබෝධය කියලා කියන්නේ මේ මනසේ තියෙන සර්වාප්‍රකාරයෙන්ම හැම පැත්තකින්ම මනසේ ස්වභාවය තේරුම් ගත්තට පස්සේ අපිට මේ ලෝකයේ තියෙන ස්වභාවයන් පිළිබඳව, මානසික තත්ත්වයන් පිළිබඳව පැවැත්මේ, එහෙම නැත්නම් ජීවත් වීමේ, එහෙම නැත්නම් තරණය කිරීමේ ශක්තිය උපදිනවා. ඒ නිසා තමයි හිත දැනගත්තොත්, හිත අවබෝධ කරගත්තොත් සැප එළවනවා. හිත සංවර කරගත්තොත් සැප එළවනවා. ඇස සංවර කරගන්න, කන නාසය දිව ශරීරය මනස සංවර කරගන්න. සියලු සංවරයන් නැති වූ තැන දුකින් අත් මිදෙනවා කියන පණිවිඩය ලබා දෙනවා. දැන් බලන්න සංවරද මොකද්ද සංවර කියන්නේ? සංවර කියන්නේ දැන් අපි එකක් හිතාගෙන ඉන්නවා මේ හිමින් හැමදේම කරන එකට, එහෙම නැත්නම් හිමින් මෙහෙම දෙපැත්ත හොම් බලන එකට සංවරය කියලා. එහෙනම් එහෙම නැත්නම් හිමින් ඇවිදගෙන යනකොට බලන්න හරි සංවරයි කියනවා. එහෙනම් අර කෝලබයා කොච්චර සංවරද නේද? ඌ ගොඩාක් හිමින් යන්නේ. එයා බොහොම හිමින් මෙහෙම යන්නේ. ඉතින් එහෙම සංවර භාවයක් නෑ. මොකද්ද සංවර කියලා කියන්නේ? ඒක මේ පුදුල් ලෝකේ මිනිස්සු දන්නේවත් නෑ මොකද්ද සංවර කියලා. නෝක තමයි සංවරය කියලා හිතාගෙන ඉන්නේ. එහෙම නැත්තම් වචනෙන් හොඳ වචනම කතා කරන අය සංවරයි කියලා හිතන් ඉන්නවා. ඒ නිසා සංවරය කියන්නේ එක නෙමෙයි. මේ ඉන්ද්‍රියයන් හැමතිස්සෙම වරම් අරගෙන ඉන්නවා. මම පොඩි විකෘතියක් කරන්න යන්නේ. මොකද ලෝකෙ මිනිස්සු නොදන්න දෙයක් ඊට වඩා උසස් සම්මකින් විග්‍රහයක් කළොත් ලෝකේ සමාන නැති දෙයක්, එයාට සාපේක්ෂිත නැති දෙයක් මොඩේකු විවරණය කරන්නේ ඒක විකෘතියක් හැටියට. ඒකට ඕනම මොඩේකුට ඒක කියන්න පුළුවන් විකෘතියක් කියලා. මොකද ඌ දන්නේ නැති එකක් වෙන එකක් ඕනම එකක් එයාට හරියන්නේ නැති එකක් ගැලපෙන්නේ නැති එකක්. ඉතින් පින්නතුනේ වරම් අරගෙන ඉන්නේ. මොකද මොනවද වරම් අරන් ඉන්නේ? ඇසෙන් දෘෂ්ටි ආරම්භ ඉන්නේ. ඒක තමයි වරම. කණෙන් දෘෂ්ටි ආරම් ඉන්නේ. ඒක තමයි වරම. නාසයෙන් දෘෂ්ටි ආරම් ඉන්නවා. දිවෙන් දෘෂ්ටි ආරම් ඉන්නවා. වචන තුල දෘෂ්ටි ආරම් ඉන්නවා. සංකල්ප තුල දෘෂ්ටි. මගේ සංකල්පේ වරමක් නෙමෙයිද? ඒ වරම් අරන් ඉන්නේ. ඒ වරම හොඳට ගන්නවා. ඊළඟට ඒක තවත් ගැඹුරට ගියෝ. වරම් ගන්නවා කියන එකේ තේරුම මොකද්ද? අල්ල ගන්නවා කියන එක. තවත් තේරුම මොකද්ද? උපාදානය කරනවා කියන එක. තවත් ඒකේ තේරුම මොනවද? මම මගේ ආත්මය කොට ගන්නවා කියන එක. හරි. ඒ වරම්නේ. ඊළඟට අපේ දේවාලවලදී අපේ පින්නතුන් දකලා තියෙනවා, ලංකාවේ තියෙනවා හැම පන්සලකම වගේ ගොඩාක් තැන්වල දේවාල තියෙනවා. මේ ඉතින් ඒ විහාරස්ථානවලදී දැකලා ඇති, දේව වරම් දෙනවා ගන්නවා, වරම් වලට පත් වෙනවා, වරම් ඉල්ලනවා, වරම් අත්හරිනවා, ඒ වගේ දේවල් දැකලා ඇති. කොහොමද වරමක් එකට ආවහම බෙල්ල කරකවල උඩ පැනලා නේ ඇඟ ගල් වෙලා දැකලා ඇති ඔය කතරගම. මේ යද්දි අපි දකින්න ඇති, ඒවට නිග්‍රහ කරනවා, නිදා කරනවා නෙමේ. ඒවයි ඒ ස්වභාවය. ඒක මනෝවිද්‍යාඥව මානසික ස්වභාවයක් කියලා කියනවා. ඒගොල්ලෝ වෙනත් දෘෂ්ටියක් ආව කියලා කියනවා. ඒ එකක්වත් 100%ක් අවබෝධයක් ඇතුව කියන දේවල් නෙමෙයි. ඔය බුදුහාමුදුරු හොඳට ඔයිට කලින් දේශනාවල් කරලා තියෙනවා. ඒ කියන්නේ පින්නතුනේ යම් කිසි දෙයක් තමන් පටවා ගන්නවා, ඔළුව මතින් තබා ගන්නවා, වගකීමක් ගන්නවා, බැඳීමක් ඇති කර ගන්නවා. ඒ බැඳීම ඔස්සේ තමන් ශක්තිමත් වෙනවා. ඒකට කියනවා වරම් ගන්නවා. දැන් අපි කොහෙන්ද පටන් ගත්තේ? සංවර. සංවර. සංවර වෙනවා. දැන් වරම් ගත්තට සංවර වෙන්න ඕන. දැන් හැම වරමක්ම අරන් තියෙන්නේ. දැන් බලන්න මෙතන සාමාන්‍ය සරල උදාහරණ තමයි මේ සංවේදීව බලන්න තමන් දිහා. ස්ත්‍රිය කියලා වරම ගත්ත අය දැන් ස්ත්‍රීන්ගෙන් අහලා බලන්න, මම පුරුෂයෙක් කියලා වරමක් අරන් තියනවද කියලා. පුරුෂයෝ ටික කල්පනා කරලා බලන්න, මම ස්ත්‍රියක් කියලා වරමක් අරගෙන තියනවද කියලා. නෑ නේද? අපි අපි වෙන වෙනම අරගෙන තියෙන ස්ත්‍රීන් මම ස්ත්‍රියක් කියන වරම අරගෙන තියෙනවා. ඒකත් දෘෂ්ටියක්, ඒකත් අතහරින්න ඕන. මම ස්ත්‍රියක් කියන එක අත්හරින්න ඕන, ඒකත් දෘෂ්ටියක්. දැන් ඒකනේ අර මේ සූත්‍රය දේශනා කරන්නේ, ඉත්ති භාවෝ කිං කෛරා. ඒ ඔය රහත් මෙහෙණින් වහන්සේලාට තිබුණේ ස්ත්‍රී භාවය කියලා එකක්. තේරුණාද? මම මේ විකෘතියක් කරනවද මන් දන්නේ නැහැ. මම බණ පොතේ තියෙන එක හරියට කියන්නේ. ස්ත්‍රී බහ ඉත්ති බහව කිං කෛරා. ඒ එතකොට චිත්තම්මේ සුසමාහිතේ, හිත සංවර කරගත්තාම මේ ස්ත්‍රී භාවය කියලා එකක් නැහැ. ඉත්ති බහව කිං කෛරා. එහෙනම් පුරුෂ භාවව කිං කෛරා. ඒකත් එහෙම තමයි. පුරුෂ භාවය කියලා මම පිරිමේ කියලා හිතාගෙන ඉද්දී කවදාවත් නිවන් දකින්න බෑ. පිරිමි භවත් අත්හරින්න වේවි, පුරුෂ භවත් අත්හරින්න වේවි. දැන් ඉතින් කොහොමද මේක අත්හරින්නේ? බොහෝම සංවේදීව හිත තමන්ගේ ශරීරය තුළ මානසික පැවැත්මව ලඳුන ගන්න ඕන. තේරුණාද පින්නත්? හිතේ හටගන්න නොයෙකුත් පැවැත්මවල් ඇති වෙනවා. කුඩු කේඩුකම් ඇති වෙනවා. ඊරිසියාව ඇති වෙනවා. වෛරය ඇති වෙනවා. අනුන්ගේ සම්පත් දකින්න බැරිකම ඇති වෙනවා. මමත්වයේ ඇති වෙනවා. අරයට වඩා මෙයා ලොකු වෙන්න ඕන, මෙයාට වඩා ඌ ලොකු වෙන්න ඕන, ඒ ඔක්කොනෝ වඩා මගේ ගොඩ වැඩි වෙන්න ඕන, මගේ එක හරි වෙන්න ඕන, අරව වැරදි මේක හරි, ඔන්න ඔය වගේ එක එක තේරන භාෂාවෙන් කියවතොත් කේල්මල්. ඒ වගේ එක එක කේල්මලව දාගන්නවා මේ මනස ඇතුලේ. හොඳට බලන්න, ඔය කක්ක ගොඩවල් තියාගෙන ඉන්නේ නිවන් දකින්න බෑ. ඔය සංස්කාර පොදි කක්ක ගොඩවල්. කොහොමද බුදුහාමුදුරු දේශනා කළානේ මේ අසූච පිර වූ කලයක් වගේ කියලා මේ පුතජන ශරීරයේ හැටි. ඒකේ උදාහරණ කරේ කාය, කායික ස්වභාවය නෙමෙයි. බුදුහාමුදුරන් දේශනා කරන්න ඕමනා ඔන්නේ කායික ස්වභාවය කොහොමත් ඒක එහෙමනේ. අසූචි පිටු කලයක් වැනි මේ මානසික ස්වභාවය. ඉතින් මේක අත්හරින්නේ නැහැ. ඇයි අත්හරින්නේ නැත්තේ? අහවල් කෙනා සිටිය යුතුයි. අහවල් කෙනා කියන එකෙන් අදහස් වෙන්නේ නාමික තමන්ගේ පුජ්‍යලයා. ස්ත්‍රියක් වූ මෙතෙක් වයස ඇති අහවල් වෘත්තිය දරන්නා වූ තැනැත්තා. එහෙම නැත්නම් තැනැත්තිය. මෙතන සිටිය යුතුයි. ඒ කියන්නේ ඔබට ප්‍රතිරූපයක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රේම එකක් තියෙනවා. තේරෙනවද? ප්‍රේම එකක් නැද්ද? මන්න හරි සන්තෝෂ වෙනවා. මම බලන හොඳට මගේ ප්‍රේම එක මොකද්ද කියලා. ඇත්තටම මට ප්‍රේම එකක් නැහැ. මට මෙන්න මේ අහවල් ෆ්‍රේම් එක තියෙනවායි කියලා ෆ්‍රේම් එකක් නෑ. මාව හොඳින් ආශ්‍රය නිශ්‍රය කරන අය හොඳට බලාගෙන ඉන්න. මගේ දිහා මට එහෙම ෆ්‍රේම් එකක් නෑ. මොකද ෆ්‍රේම් එකක් තියෙන මනුස්සයා කරන්නේ? දැන් ඔන්න මහාචාර්යවරු මහාචාර්ය ෆ්‍රේම් එක ගන්නවා, එයා දා ගන්නවා. කොහොමද නිකන් මිනිස්සු ඇවිදින විදිය, බලන විදිය, හැරෙන විදිය පවා නිකන් වෙනසක් ඇති වෙනව නේද? මොකද මහාචාර්ය විදියටම තමයි ඇවිදින්නෙත් එයා. ඊටසේ ડોක්ටර් ෆ්‍රේම් එකක් හදා ගන්නවා. ඉතින් එයා පවතින්නේ, අඳින්නේ, පළඳින්නේ, වාහනේ ඉඳලා ඔය හැම කේල් මලක්ම හරි ඒ ෆ්‍රේම් එකට ගන්නවා. එතකොට තේරෙන ව්‍යාපාරිකයෙක් වුණොත් එයා ඒ ප්‍රේම් එකකින් හැම විටම පේන්න උත්සාහ කරනවා. දේශපාලකයෙක් වුණොත් එහෙම එයාට ඒ අදාළ ඒ ප්‍රේම් එක එයා රැක ගන්න බලනවා. එතකොට පුජ්‍යලයෙක් වුණොත් මොනවා හරි පුජ්‍යලයෙක් වෙනවා මොකක්වත්ම නැත්තම්. එතකොට ස්ත්‍රියක් කියන ප්‍රේම් එකේ හරි රාමුව කියන එකනේ. රාමුවේ හරි ඉන්නවා. ඉතින් ඔය රාමුව හැදෙන්නේ මෙහෙමනේ. අපි දැන් ওই පින්තූර වලට අපි අර වටේට ගහන මේ ලී කැලිය වලට මොනවද කියන්නේ වීදුරටත් එක්ක? ඔව් ඒකට තමයි ෆ්‍රේම් එක කියලා කියන්නේ. ඒක එක්තරා ලුක් එකකින් ඒක වර්ණවත් කරලා තියෙනවා. වර්ණවත් කරලා තියෙනවා. අන්න ඒකට කියනවා ෆ්‍රේම් එක කියලා. ඒ ෆ්‍රේම් එක තමයි යන්නේ. එතකොට අපිටත් තියෙන ෆ්‍රේම් එකක්. කාටත් තියෙන ෆ්‍රේම් එකක්. මන් දන්නේ මට ප්‍රේම් එකක් නැති, මට තිබුණ ප්‍රේම් එකක්. ඒක හරිම දුක්ඛිත ප්‍රේම් එකක් තිබුණේ. ඒ නිසා තමයි ප්‍රේම් එක කඩලා දැම්මේ. එන ප්‍රේම් එක දැක්කාම වමන යනවා. ඒ වුණාට මගේ ප්‍රේම් එක දිහා මම එහෙම බැලුවට වටේ ඉන්න අය ප්‍රේම් එක දිහා බැලුවේ එහෙම නෙමෙයි. ඒගොල්ලෝ කල්පනා කරේ මන් දිහා ඒගොල්ලන්ට වඩා හොඳ ප්‍රේම් එකක් මන් ළඟ තියෙනවා කියලා. නමුත් මම දැක්ක මගේ ප්‍රේම එක හරි දුකටයි යන්නේ කියලා. ඒ කියන්නේ ලෝකෙ කොහොමවත් සැනසෙල්ලක් නැහැ කියලා දැක්ක එකනේ. මොකද තුන් දැකලා තියෙනවද? තේරුම් අරන් තියෙනවද මේ ලෝකෙ කොතනකවත් සැනසෙල්ල නැහැ කියලා? ලෝකෙයි. ඔබට හිතන්න පුළුවන්ද මේ අහවල් තැනට ගියොත් ඔබට සැනසෙල්ල තියෙනවා කියලා? අගමැති වුණොත්, ජනාධිපති වුණොත්, මේ රටේ ඉන්න ලොකුම කෝටිපතියා වුණොත්, ලෝකාධිපත්‍ය කෙනෙක් වුණොත්, තමන් බිල් ග්‍රේට් වුණොත්, බිල් ග්‍රේට් මහත්තයාගේ නෝනා වුණත් හරියයි කියලා හිතනවද? මොකද උත්තරේ? උත්තරේ තමා තුළින් ගන්න. තේරුණාද කිව්වත්? තමා තුළින් ගන්න සැනසෙල්ලක් නෑ කියන එක එනවනම් මායයට ඔබව පරද්දන්න ලේසි නෑ. හැබැයි ඔබ හිතාගෙන ඉන්නවනම් යාන වාහන වල සැනසෙල්ල තියෙනවා, ගෙවල් දොරවල් වල සැනසෙල්ල තියෙනවා, අහවල් තනතුරු වල සැනසෙල්ල තියෙනවා, අරය ළඟ සැනසෙල්ල තියෙනවා, අර ගෑණි ළඟ සැනසෙල්ල තියෙනවා, අර මිනිහ ළඟ සැනසෙල්ල තියෙනවා කියලා හිතන් ඉන්නවනම් ඒක බොරුව. මිනිස්සු කසාද බැඳගත්තේ ඒකනේ. ඒ මිනිහා හිතුවා අර ගෑණි ළඟ සැනසෙල්ල ඇති කියලා. මං ඒක කොහොම හරි ගන්න ඕන කියලා ගත්තා. මොකද්ද උනේ? සැනසෙල්ල නෙමෙයි ලැබුණේ, නිකන් බඹර කූඩුවක් ඇඟේ කඩන් වැටෙන වගේ දෙයක් තමයි මිනිස්සුන්ට උනේ. එතකොට ගැහනොත් හිතන්නේ මොකද්ද? අර මිනිහා ළඟ නම් සැනසෙල්ල දිනවා, අර මිනිහා කසාද බැඳගත්තා නම් හරි කියලා බැඳගත්තා. මොකද්ද උනේ? අර ඒකම තමයි, බඹර කූඩුවක් කඩාගෙන වැටිච්ච වගේ තමයි. ඊට පස්සේ තමයි දන්නේ. ඊට පස්සේ ඉතින් සමහර අය වටා පිටාවට ඇහෙන්නම රණ්ඩු වෙනවා, සමහර අය වටා පිටාවට ඇහෙන්නේ නැති වෙන රණ්ඩු වෙනවා. ඈ සමහර අය ඇතුලෙන් රණ්ඩු වෙනවා, පිටින් රණ්ඩු වෙන්නේ නැතුව ඉන්නවා, දරාගෙන ඉන්නවා. ඉතින් මානසික පීඩන හැදෙනවා, ප්‍රශ්න හැදෙනවා. ඉතින් නොයෙකුත් දේවල්. ඊළඟට මිනිස්සු නොයෙකුත් දේවල් පස්සේ දුවගෙන යනවා, ධනය පස්සේ. මේ මේවා හැමදේම අවශ්‍යයි නැහැ කියන්නේ නැහැ. ඒකයි මේ දැනගෙන යන්න කියලා කියන්නේ. දැනගෙන ගමනක් යනකොට ඒකේ තියෙන විද්‍යානුකූල බව, නොදැන යන ගමනේ ඒක තියෙන අන්තරාව. ඒ කිඹුල්ලෝ ඉන්න වැවක වුණත් කෙනෙකුට පීනන්න පුළුවන්, බැරි කමක් නැහැ. හැබැයි මනුස්සයා හොඳටම දැනගන්න ඕන මේකේ කිඹුල්ලෝ ඉන්නවා කියලා. එතකොට එයා පිළියමක් හදා ගන්නවා ඒකට. තේරෙනවා නේද? කිඹුල්ලන්ගෙන් ආරක්ෂා වෙන්න ආයුධයක් හරි ගෙනියනවා එයා. ඔන්නෝකයි ඔක තියෙන රහස වෙනත්. දැන් අපි හිතාගෙන හිටපු බොහොම කරකස කන්දක නගින්න තියෙනවා කියලා එයා දැනගත්තොත්, එයා ඒකේ ඇඟත් ශරීරයත් එයා ගෙනියන ආම්පන්නත් ඒක එයා වෙනස් කර ගන්නවා. මෙන්න මේ වගේ පින්වත්නි, අවබෝධ කරගන්න, සිත අවබෝධ කරගන්න, හිතේ හැසිරීම අවබෝධ කරගන්න. දැනුම ලැබුණට වැඩක් නැහැ පින්වත්නි. අපේ හාමුදුරු ටික ඔක්කොතු වෙලා, මුළු රටේම ඉන්න හාමුදුරු ටික එකතු වෙලා ඔබට එක දිගට අවුරුදු 7ක් බණ කියනවා. ඔබ හිතනවද නිවන් දකී කියලා? එහෙම නෙවෙයි නේ. මං මෙහෙම කියමු, රහතන් වහන්සේලා 500ක් මේ පුංචි පිරිස වට කරගෙන අවුරුදු 7ක් බණ කියනවා. නියන්න කී තමන් බෝතලේ විවෘත කරන්නේ නැත්තම්, තමන්ගේ කලේ තමන් විවෘත කරන්නේ නැත්තම්, ඒකේ තියෙන මඩ වතුර ටික හලන්නේ නැත්තම්, හොඳට තමන්ගේ කලේ පිරිසිදු කරගන්නේ නැත්තම්, ඒක පින්වත්නි රාතන් වහන්සේලා 500ක් 1000ක් තියා කොච්චර ප්‍රමාණයක් බණ කිව්වත් ඒ හිත හැදෙන්නේ. එහෙනම් මොකද්ද බුදුවරු කියන්නේ? අපි මාර්ගෝපදේශකයෝ, ඔබයි ගමන යන්න ඕන, ඔබයි පිරිසුදු වෙන්න ඕන, ඔබයි හිත සකස ගන්න ඕන. මට තේරෙනවා සමහර අය අර මෙහෙම කරලා නිකන් තද කරගෙන ඉන්නවා, අල්ලගෙන ඉන්නවා. අර බීමට කැමති අරක්කු, බීමට කැමති මිනිස්සේ අරක්කු බෝතලේ තදින් අල්ලන් ඉන්නේ. ඒ වගේ ඈ මොකක් හරි මේකට කැමති දෙයක් තියෙනවා නම් එයා ඒක දෙන්නේ නැහැ, තදින් අල්ලන් ඉන්නවානේ. අන්න ඒ වගේ යම් යම් අය තමන්ගේ මමත්වේ හරි තදින් අල්ල ගන්නවා. දැන් වත්ත පිටිය වැටමායිමට ගොඩාක් ආසත්තව බැඳිච්ච කෙනෙක් කොහොමද වෙන්නේ? තමන්ගේ වැටපායිමේ ඉඳගෙන නේද, වැට ඇතුලේ ඉඳගෙන හයිය පෙන්නනවා. ඒ ගම්මානවල එහෙම බලා ගන්න පුළුවන් රණ්ඩු. අරයා මේ වැටට පනින්නේ, මෙයා ඒ වැටට පනින්නේ. වැටවල් දෙකේ ඉඳගෙන කැටි පොළු අරගෙන තමන්ගේ හයිය වෙන්නනවා. එයා දන්නෝ එයාගේ සීමාව තුළ එයා හිටියොත් එයාට ගොඩක් බේරුමක් තියෙනවා කියලා නීතියෙන් හරි. තේරුණානේ? එතකොට තමන්ගේ සීමාවේ අල්ලගෙන තමයි ඔක්කොම කෑගොස්සන් ගහන්නේ. කවුරුත් දන්නවනේ මෙයා ආරයගේ වැටට පනින්නේ, එයාගේ මේ පැත්තට පනින්නේ, දෙපැත්තේ ඉඳගෙන කෑ ගහනවා. ඉතින් අල්ලගෙන ඉන්නේ බලන්න, අල්ලගෙන ඉන්නවද කියලා තමයි. මං ගොඩක් අල්ලගෙන නැහැ හාමුදුරනේ, ටිකයි අල්ලන් ඉන්නේ කියලා සමාරෝධවේ කියනවා. තේරුණානේ? ඒක හරියට වෙනවත් මේ අර ග්‍රෑම් ගානින් වැඩි වීම තමයි, අඩු වීම තමයි තියෙන්නේ. එතකොට පොඩි මේ නිදහසකුත් තියෙනවා නේද? පොඩි නිදහසකුත් තියෙනවා. මෙච්චරයි මේ කංසා තියාගෙන හිටියේ මෙයා ළඟ, මෙච්චරයි මෙයා මේ මේ හෙරෝයින් ළඟ තියාගෙන හිටියේ කියලා ඉතින් අර තියෙනවනේ නේද? වැඩි ප්‍රමාණයට දඬුවම වැඩි, අඩු වෙනකොට දඬුවම අඩුයි. ඒ වගේ ඉතින් පොඩි ප්‍රමාණයක් තියාගෙන ඉන්නවා. පොඩි ප්‍රමාණයක් තියාගෙන. ඒයි ඉතින් ඒ ප්‍රමාණය අත්හරින්න අකමැති. ඒ ප්‍රමාණය අත්හැර යාම ඉතින් කෝ මම? එනවාද මම මේ නිවන් මාර්ගය හොයාගෙන යද්දී ඔන්න ඔය කාරණේ දැනෙන්න පටන් ගත්තාම මට මෙන්න මෙහෙම හිතුණා. නිවන් දකලත් වැඩක් නැහැ. ඒ එතන මම නැහැනේ කියලා මට හිතුණා. සිතවිල්ලක් පහළ වුණා. ඒකට වහල්ුන්නේ නැහැ. ඒක අල්ලගත්තේ නැහැ. සිතවිල්ලක් පහළ වුණා. නිවන් දැකලා වැඩක් නැහැ. එතන මම නැහැ. ඇත්ත වශයෙන්ම මේ මගේ නිවන මට වැඩක් නැහැ. මොකද හේතුව? එතන මම නැහැ. තේරෙනවද? හොඳට තේරුම් ගන්න. එතන මම නෑ. ඉතින් ආවල් එකට නිවන් දකින්න මේ උත්සාහ කරේ මේ මෙච්චර මේ 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 දුක් විඳගෙන මම ඉන්නේ බෑ එතන හරි විදියට නම්. දැන් තන්තුරක් ලැබුවාම එතන මම ඉන්නවනේ. ඉතින් හරි සන්තෝෂයි මම ලබනවා සතුටුයි. වැටුපක් ලැබෙනකොට එතන මම ඉන්නවා. ගෙයක් දොරක් හදාගත්තාම එතන මම ඉන්නවා. එතකොට මගේ ගේ, මගේ වාහනේ කියලා අපි සතුටු වෙනවා. මේ හත් ඉලව්වේ මෙතන මම නෑනේ. එපා වෙන්නේ නැද්ද? ඔතෙන්ට අත්හැරීම පුරුදු කරන්න පුළුවන්ද? ඊළඟට ඉතින් ආයි හොඳින් බලන්න ඕන මම කියන්නේ කවුද? මම කියන්නේ කවුද? මම ඉන්න ඕන කියලා හිතනවා. ඊළඟ පස්සේ මමෙක් වහගෙන යනකොට අන්න උත්තරේ හම්බ වෙනවා. මොකද්ද මමෙක් හොයනකොට හම්බ වෙන්නේ? කෝ මම? කොතනද ඉන්නේ මම? දැන් ඔබ ඔබ මමයි මමයි කියලා හොඳින් අල්ලගෙන ඉන්නවනම් ඔබම පරීක්ෂා කරලා බලන්න ඔබේ මම කොහෙද ඉන්නේ. මම කියන්නේ අමු ලෝභ දේශ මෝහ කෙලෙස් පොදියක් ඇරෙන්න, තණ්හා පොදියක් ඇරෙන්න වෙන දෙයක්ද? එන දෙයක් තියනවද? තණ්හා පොදියක් තියනකම්, කෙලෙස් පොදියක් තියනකම්, උද්දච්ච පොදියක් තියනවා, මාන්න පොදියක් තියනකම්, දෘෂ්ටි පොදියක් තියනකම් එතන මම ඉන්නවා. එතන මම කියන්නේ ඒ ටික නැත්තම් මමෙක් නෑ. අර ඔය කැනි මඩල කියලා එකකුත් අදහස් කරනවනේ. මොකද්ද මේ අර වහලක් හදන්නේ වටේම මොල්කු ගහලා එක මොක්කුවෙන් රඳවනවා. එහෙම එකක් තියෙනවා කැලණි පන්සලේ බලන්න පුළුවන් ගියාම. ඒ මොක්කුව ඇද්දොත් මුළු වහලම ඩස් කරලා කඩා වැටෙනවා. කැලේ ඇදෙන්නේ ඒ ඇනේට තමයි. අනිත් ඒ ඔක්කොම මේ සවි වෙලා තියෙන්නේ. එහෙමනම් මේ මමත්වයක් අර අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් හැදිච්ච එකක්. අනිමඤ්ඤ ප්‍රත්‍යයෙන් හැදිච්ච එකක්. සැකස්මත් තියෙන නිසා, තණ්හා පොදියක් තියෙන නිසා, වේගයක් තියෙන නිසා මේකට කියනවා මෙතන මම එක්ක ඉන්නවා කියලා. මමෙක් කියලා කියන්නේ පිනතු ඇති දෙයක් නෙමෙයි, හුදෙක් නිකන් මායා රූපයක්. මායා රූප කොච්චර තියෙනවද කියලා කියන්නේ, එක එක මායා රූප ඔබ දකින මායා රූප කියන්න බලන්න. මොනවද මායා රූප කියන්නේ? එහෙම දෙයක් නෑ, නමුත් එහෙම දෙයක් පේනවා. අන්න ඒකට කියනවා මායා රූප. එහෙම දෙයක් නෑ, එහෙම දෙයක් පේනවා. එක මායා රූපයක් මොකද්ද අපිට ගන්න පුළුවන්? අර සිටිජය. මේ අපිට පේන කෙලීම මූද මූද ඇතුළට ඉර බහිනවා. මූදේ ගිලෙනවා ඉර. ආයි මූදෙන් මතු වෙනවා ඉර. එනුවෙන් සාමාන්‍යයෙන් කිලෝමීටර් 100ක් විතර ඈතින් ඔන්න ඉර බහිනවා වගේ පේනවා. ඇයි එහෙම අපිට පේන්නේ? ලෝකේ රවුන්නේ නේ. ලෝකේ රවුන් නිසා. ලෝකේ රවුන් නිසා එහෙම පේන්නේ. ලෝකේ රවුන්. තාම කද්ද මායා රූප. ඔව්, මිරිඟුවත් මායා රූපයක්. හොඳට ජලය වගේම පේනවා. එතන ජලය නෑ. දේ දුන්නත් ඒ වගේ. දේ දුන්නත් ඒ වගේ. මායා රූපයක් පේනවා. නමුත් එහෙම දෙයක් නෑ. ඊළඟට සමහර දේවල් අපිට පේන විදියට නෙමෙයි ඒවයි යථාර්ථය. දැන් අහස තරු වගේ අපිට පේනුණට ඒ විදියට, නමුත් ඒ තාරකා අපිට පේන විදිය නෙමෙයි. වෙනස් විදියක් තියෙන්නේ. ඒ වගේ කුඩා දෙයක්වත් මේ පොඩි දෙයක්වත් නෙමෙයි නේවනේ. අතිශයින්ම මහා විශාල දේවල් තමයි අපිට මේ පොඩියට තරුවක් වගේ පේන්නේ. ඒ තරම් ඈතින් තියෙන දේවල්. සමහර ඒවා මේ හිරු වගේ ආලෝකයේ දැල්වෙන දේවල්. නමුත් අපිට ඒක ඈත වෙරි නිසා පේන්නේ පොඩි කලාමැදිරි එළියක් විතරයි. පැහැදිලිනේ? කලාමැදිරි එළියක් වගේ අපිට පොඩියට පේන්නේ මේ තරු වගේ ඒවා. තාම මොනවද අපිට මායාවක් වගේ පේන්නේ? ඔව්, රාත්‍රියේදී කරකවන පන්දම් අපිට ගිනි රවුමක් වගේ පේනවා. ඒකත් මොකද වෙන්නේ? එතන රවුමක් නැහැ. තියෙන්නේ මොකද්ද? ඔව්, එක පන්දමක් තියෙන එක කරගෙන නිසා රවුමක් වගේ පේනවා. නමුත් රවුමක් නැහැ. තේරුණානේ? එහෙනම් රවුමක් නැහැ. ඒකයි ස්වභාවය. රවුමක් නැහැ. ඔව්, ඔව්. එහෙමනම් මේ සිතේ ස්වභාවය මොකද්ද? මේ මායාකාරී ස්වභාවයකට හසු වුණා. හසු වුණාම එතන අපි කියනවා මම. අමුතු දේවල් මේ ලෝකේ හට ගන්නවන් කියනොතන ඒවම් හිතා ගන්නත් බෑ. දැන් අපි හිතමුකෝ පදින බයිසිකල් තියෙනවනේ. ඔය බයිසිකලයක් උඩ තනිව එක තැන හිටගෙන ඉන්න බෑ. තේරෙනවද? මන්තර බයිසිකල් පදින්න පුළුවන්ද? පුළුවන්. බයිසිකලේ රෝද දෙක උඩ තනිව එක තැන හිටගෙන ඉන්න බෑනේ. වැටෙනවා. වාඩරි වැටෙනවා. නමුත් මේක රෝද කැරකෙනකොට ඉස්සරහට පදවමකොට ඉන්න පුළුවන්. ඒ මොටෝ සයිකලයක් උඩ වුණත් එක තැන ඉන්න බෑ හිටගෙන. කරදර වැටෙනවා. හැබැයි ඒක වේගය දුන්නහම ඒ වේගය තුල ඉන්න පුළුවන්. තේරෙනවද නේද? ඒක තුල ඉන්න පුළුවන්. ඒක තමයි ඒ කැරකීමේ වේගයට සාපේක්ෂව ඒක අලුතෙන් හටගන්න ක්‍රියාවලිය. ඒ කැරකීමේ වේගයේදී අඬු අතර දෙකක් නේ තියෙන්නේ. දෙකක් වෙනකොට තව නිකන් තුනක් එකතු වෙනවා වගේ එකක් සිදු වෙනවා. ඒ තුන කොයි පැත්තට කනෙක්ට් වෙලා තියෙනවද කියලා කියන්න බෑ. තුන්වෙනි එක. ඒ කියන්නේ තුන්වෙනි බලයක් අපතුලට ආරෝපණය වූ නිසානේ වැටෙන්නේ නැත්ති. තේරුණාද ඒ කියන දේ? තුන්වෙනි ආරෝපණයක් ඇති වෙච්ච නිසා තමයි වැටෙන්නේ නැත්තේ. ඒ ආරෝපණය කොතෙන්ට කනෙක්ට් වෙලා තියෙනවද කියලා කියන්න බෑ. විද්‍යාඥයන්ටවත් තාම හොයාගන්න බෑ. හෙව්වොත් මට හිතන විදිහට කොච්චර මිලියන ගාන ඩොලර් මිලියන ගානක් දෙනවා. සාගත්තොත් ඒ විද්‍යාත්මක ක්‍රමය. ඉතින් මං හොයාගෙන තියෙන ඔප්පු කරලා දෙන්නත් බෑ. ඔන්නෝකයි වැඩේ. අපේ නායක ස්වාමීන් වහන්සේ ළමක් මට ඒක පෙන්නුවා. ඒක රිම් එක රෝදය දෙපැත්තෙන් මෙහෙම කම්බි දෙහික රඳවලා මෙහෙම වේගෙන් කරකවනවා. වේගෙන් කරකැව්වට පස්සේ අර එක කම්බියක් එහෙම නැත්නම් එක ආධාරකයක් අර රිම් එකේ තියෙන ගන්න පුළුවන් අයින්ට ගන්න පුළුවන්. එහෙම අයින්ට ගත්තත් අර රිම් එක කැරකෙන නිසා එක ආධාරකයෙන් විතරයි එක අයින්ක එක පැත්තක එක ආධාරකයෙන් විතරයි අරක තියෙන්නේ. අර කැරකෙන වේගයේදී අර එක ආධාරකයක් අයින් කරන්න පුළුවන්. නමුත් ඒ ටයර් එකේ රිම් එක වැටෙන්නේ. තේරුණාද? ඒක තමයි අර කැරකීමේ වේගයේ බලයට තුන්වෙනි ආධාරකයක් නිර්මාණය වුණා. ඒ නිර්මාණය වෙච්ච නිසා පින්වත්නි මේ ඒ ශක්තිය එතන පවතිනවා. ඉතින් ඔන්න ඕනේ පින්වත්නි ඔප්පු කරන්න බැරි දේවල්. තේරුණා නේද? තහවුරු කරන්න බැරි ඔප්පු කරන්න බැරි දේවල්. ඕවා තමයි තහවුරු කරන්න බැරි ඔප්පු කරන්න බැරි දේවල් පින්වත් මේ. එහෙමනම් නිවනත් එහෙම ඔප්පු කරන්න බැරි එකක් නේ. නිවන තර්කයෙන් මේ තහවුරු කරන්න බැරි දෙයක්. ඒක නිසා බුදුරජාණන් වහන්සේ සෑම විටම තර්ක පැමිනුන හැම අවස්ථාවකම බුදුරජාණන් වහන්සේ නිහඬ වුණා. ඒ මිනිස්සු හිතුවා ඒ මිනිස්සු දිනුවා කියලා. බුදුරජාණන් වහන්සේ බොහොම අමාරුවේ මේ හොයාගත්ත මේ තර්කයකටවත් ඔප්පු කරන්න බැරි මහා විශ්මිත දර්ශනයක් මේ මහ පොළොවේ ඉපැද්දුවා. පින්වත් දෙපයින් නිවෙදෙන මේ මානව සංහතියේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තරම් විශිෂ්ට උත්තම කෙනෙක් තව කවුරුත් නැහැ. මොකද හේතුව? මේ සොයා ගැනීම. මෙන්න මේ සොයා ගැනීම අදාහ ගන්න බැරි නිසා තමයි ලෝකයේ බිහිවන ඕනම විද්‍යාඥෙක් ඕනම දර්ශනිකේ බුදුහාඳුරු ඉන්න පැත්තට දිහා හැරිලා වඳිනවා. ඒ වඳින්නේ අපි වගේ බඩේ අමාරු හොඳ කරගන්නයි, ග්‍රහපල දුරු කරගන්නයි, මේ බුතාගේ අර්ග දැමීමකට නෙමෙයි. ඒ වන්දනා කරන්නේ මේ විශිෂ්ට සොයා ගැනීම වෙනුවෙන්. අනුවත් කරන එක හොඳයි. ඒවටත් ආශිර්වාදයක් තියෙනවා. නමුත් ඒ දාර්ශනිකයෝ ඒ දේ කරන්නේ අන් අර දේ හොයාගත්ත නිසා. අන්නේ සොයා ගැනීම නිසා පින්නත් මේ වචනයෙන් කියන්න බැරි, එහෙම ඔප්පු කරලා පෙන්වන්න බැරි තියෙන අහවල් තැනක් කියලා තියෙනවායි කියලා පෙන්වන්නත් බැරි. ඒ ඉවෙනි නිවනක් ගැන කියනකොට, දේශනා කරනකොට පොඩි අද්භූත ගතියක්, පොඩි විකෘති ගතියක්, නොගැලපෙන ගතියක්, තේරුම් ගන්න බැරි ගතියක්. ඉතින් මේ දේශනේ කරන එකාට නිකන් පිස්සු වගේ තේනවයි කියලා හිතන වගේ ගතියක්, එහෙම නැත්නම් ඒ මග අහගෙන යන මිනිස්සුන්ට පිස්සුයි කියලා හිතන ගතියක් අනිත් අයට ඇති වෙන්න පුළුවන්. ඇයි ඒක? ඒකේ තනන් සංකීර්ණ ගැඹුරු සිද්ධාන්තයක්. නමුත් ඒක මේ අවබෝධ කරගන්න පුළුවන්. දැන් මහ පොළොවේ මිනිස්සෙක් මෙහි ඉන්න කෙනෙක් විශ්වාස කරනවද අභ්‍යවකාශයට ගියාම පා වෙනවා කියලා? යාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මිනිස්සු හැමතිස්සෙම පා වෙවි යන්නේ මිනිස්සුන්ට නිදා ගන්නවත් බැහැ, නිදා ගන්නේ පටි බැඳගෙන. අර බලන්න පුළුවන් නේද මේ දකලා නැද්ද පින්නතුන් එක? නැත්තම් ඒ දර්ශනයක් පෙන්වන්න පුළුවන්. ඉතින් ඒ අභ්‍යවකාශයේ හේතුව මේ වගේ ගුරුත්ව බලයක් නැති නිසා හරියට පොළොවේ පය ගහලා බරට ඉන්න බෑ. ඉතින් පා වෙලා යනවා වගේ කියලා නිකන් ශ්‍රේෂ්ඨයි කියලා හිතෙනවා නම් කාට හරි නිකන් උඩින් යන එක, පා වෙලා යන එක අන්න අභ්‍යවකාශයට ගියාම ඒගොල්ලෝ නිරන්තරයෙන්ම රහතන් වහන්සේලා වගේ මේ පා වෙලා යන්නේ. හරියට පා වෙලා යනවා, මෙයාට පා වෙලා යනවා. ඉතින් ගුරුත්ව බලයට අභියෝග කරන්න පුළුවන් මොනවා හරි මැෂින් එකක් හරි මොනවා හරි ශක්ති ධාරාවක් හරි ඇඟේ හැදුවොත් එහෙම පා වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ නම් බොහෝ තැන්වලදී තාම උදල් පේන උන්වහන්සේ දෙපා වෙහෙසලා පයින් වැඩම කළා කියලා, නැත්තම් පිරිනුවම් මංචකේදී උන්වහන්සේ අච්චර අපහසයෙන් අපහසයේ පවා ඇවිදගෙන ගිහිල්ලා තියෙන්නේ පයින්. අඩිය තියෙන තැන නෙමේ ආනන්ද අඩිය වදින්නේ කී කියා කොහොමාරුවෙන් ඇදලා තියෙන්නේ පයින් ඇවිද නිසා. නැත්තම් ආනන්ද අපි සුස්ගාලේ අංජේතවනාරාමයට අල්ලගන්න මගේ සිවුරු පොට ගොබ්ස්ගාල ගියා. එහෙම දෙයක් කරන්නද මේ? එහෙම එකක් උන්නේ නැහැ. අර බොහොම ආරෙන් පාත්‍රයට අර ගිහිල්ලා වතුර ටිකක් අරගෙන ඇවිල්ලා ඒකත් වාර ගානක්ම ගිහිල්ලා යන්තම් වතුර ටිකක් ගෙනල්ලා බොහොම ආරුවේ මඩ වතුර ටිකක් වගේ දෙයක් වළඳලා මේ මහසී අවසාන මොහොත තිරණුවක් කොහොමත් ඒ කායික බුදුහාමුදුරන්ට තිබිලා තියෙනවා ඒ ලේ ඇති ඉසාරේ වගේ අමාරුව. අර ගත්ත ආහාරෙන් ඒක උස්සන්න වෙලා තියෙනවා. ඒ උස්සන්න වීමෙන් තමයි ඒ සතුරු බලවේගයකුත් ඒකට ක්‍රියාත්මක වුණා කියලා කියනවා. ඒකෙන් තමයි පිරුණම් පෑ. දැන් අපේ සාහිත්‍යයේ නොයෙකුත් දේවල් ඉදින් දාන්න පුළුවන්. නමුත් ඒ දවසට ඒ ධර්මයේ ඒ කර්මය ඒ ක්‍රියාවලිය බුදු වෙන දැකලා බුදු ඇසින් දේශනා කරන්න දේශනා කළා. ආවල් දවසට වෙන්න තියෙනවා ආනන්ද වැඩි. ආවල් දවසට ඒ වගේ සිද්ධි වෙන්න තියෙනවා කියලා. මොකද කියන්නේ? ආනන්ද හැමදුරු මේ පිට්ටු කිල්ල වගේ හිටියා. ආරාධනයක් තියෙන්න ඕනනේ. කෙනෙකුට ජීවත් වෙන්න, පවතින දෙයක් කරන්න ආරාධනයක් තියෙන්න. දැන් මේ බණ කියන්න කාගෙවත් මට ආරාධනයක් නැත්තම් මම බණ කියන්නේ නැහැ. ඒක මුදල් නිසා, සල්ලි නිසා නෙමෙයි. සල්ලි මුදල් ඕනේ නිකන් හරි ආරාධනයක් තියෙන්න ඕනේ. සල්ලි මුදල් ඕනේ නිකන් මල් ටිකක් ගහින් මල් ටිකක් කඩලා ගෙනල්ලා තියලා ආරාධනයක් කරා. දැන් අපේ ගුරුවරුන් අපි සල්ලි දීලා ආරාධනා කරේ නෑනේ. මල් ටිකක් කඩලා ආරාධනා කරනවා. තියලා ඇඳලා සායනේ මට අනුශාසනා කරන්න කම්මට්ටානං ජාචාමි කියලා වන්දනා කරලා මම මේ කර්මස්ථානේ අනුගමනය කරනවා. සබ්බ දුක්ඛ නිසාර නිබ්බාන සච්චිකරණත්තාය කියලා මට මේ කර්මස්ථානයක් ලබා දෙන්න කියලා ආයාචනා කරන මල් වට්ටියක් තියලා. ඉතින් ආරාධනාව මේ ලෝකේ ආරාධනයක් තියෙන්න ඕන අපිට. ඒ නිසා අපිට බැහැ කරන්න මේ හරි ඌමනා කරන සේවාවල් මොනවද කියලා ඔබ අපිට ආරාධනා කරන්න. දැන් මට පොත් ලියන්න කියලා ආරාධනයක් කළා කවුරු හරි. ඒ පොත් 100කට වඩා ලියපු හොඳ ග්‍රන්ථ කතුවරයෙක් වෙන ඒස් බාලසූරිය මැතිතුමා. හාමුදුරනේ ඔහොම බණ කියලා විතරක් හරියන්නේ නැහැ. හාමුදුර පොතේ ලියලා තියන්න ඕන, පොත් ලියන්න ඕන. දැන් සාමාන්‍යයෙන් එහෙම පොත් රචකේ තව එක්කෙනෙකුට එහෙම උදව් කරන්නේ නැහැනේ පොත් ලියන්න කියලා කියන්නේ. ඒ මොකද ඒ මනුස්සගේ වෘත්තිය තව පහරක් වදිනවනේ. ඒකේ බී කරගන්නේ නැහැනේ. නමුත් එතුමා කිව්වා බොහොම සත්භාවයෙන් මේ එහෙම ලියවල තිබ්බහම හැමෝගේ කල්පාන්තරයක් ඕක තියෙනවා. බොහෝ කාලයකට යනවා ඕක. මිනිස්සු ඕවා ලියලා හරි තැම්පත් කරගෙන හරි යනවා. ඒක නිසා ලියලා තියන්න සායනාංශගේ වටිනා කියන දේවල්. ඒ නිසා අපිට දැන් ආරාධනයක් තියෙනවා ඒ විදසුන් වැකි පොතකුත් ලියන්න කියලා. දැනට අපි ඒක සකසලා තියෙනවා, සකසගෙන යනවා. ඒ වගේ අපිට ආරාධනයක් තියෙන්න ඕන අපි කරන දෙයට. මොකද අරමුණක් නැති ඉන්න කෙනාට ආරාධනයක් තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පස්සේ අර බිම්බිසාර මහරජතුමා බලන්න ගියේ ආරාධනයක් තිබ්බනේ. ආරාධනයක් තිබුණා. ඔබ වහන්සේ බුදු වුණාම වඩින්න මගේ ප්‍රදේශයට. ආරාධනයක් තිබුණා. මිනිස්සුන්ට ජීවත් වෙන්නත් ආරාධනයක් තියෙනවා. නිවන් දකින්නත් තමා තුළ ඒකට තමා විසින්ම කරගන්නා වූ ආරාධනයක් හරි තියෙන්න ඕන. එහෙම නැත්නම් බුදු කෙනෙක්ගේ ආරාධනයක් හරි අපි බාර ගන්න ඕන. ඔබ ඔබේ මනසමයි ජය ගන්න තියෙන්නේ. අපිට පිටතින් දැනගන්න ගොඩාක් දේවල් නැහැ, ලොකු බන ගොඩක් නැහැ පින්වත්නි. අපි හැමදාම නිවන ධර්මය පිටින් හොයනවා. මේක වැඩක් නැහැ පින්වත්නි. පිටින් හොයලා වැඩක් නැහැ. දැන් ඔබ හිතනවා නිවන් දකින්න තව මොනවා හරි අඩුපාඩුවක් මොකක් හරි හැමදාමගේ බන කොටසක ඇති, ඒක තමයි අපි මේ නිවන් දැක්කේ නැහැ කියලා. නෑ, තමා ළඟ තියෙන අඩුපාඩු. විදුලි කම්බිය අල්ලගත්ත මිනිස්සයට වෙච්ච දෙයක් තමයි මිනිස් මේ සතාටත් වෙලා තියෙන. මේ සත්‍යයට දැන් විදුලි කම්බියක් අල්ලගත්ත තමයි මිනිස්සයා මොකද වෙන්නේ? ඒ මිනිස්සයට සිහි විකල් වෙනවා. සිහි විකල් වීම නිසා ඒ මනුස්සයා මොකද කරන්නේ? අර කම්බිය තව තදින් අල්ල ගන්නවා. තව තදින් අල්ල ගන්න එහේ තව කරන්ට් එක වදිනවා. තේරෙනවද? එතකොට ඔය දියේ ගිලින අයටත් මොකද වෙන්නේ? ඒත් එහෙමයි දියේ ගහගෙන යනකොට ඔය යටට ගිහාම සිහි විකල් වෙනවා. සිහි විකල් වෙච්ච ගම අහුවෙච්ච ගලක් මුලක් මොකක් හරි වෙන්න පුළුවන් ඉබේ බදා ගන්නවා. අර අගේට උඩමතු වෙන තිබිච්ච එක නැති වෙලා ගියා. අර අල්ලගෙන හිටපු නිසා ඒකෙන්ම යෝම අල්ලගෙන මලක්. දැකලා තියෙනවද මැරිච්ච අය ගොඩ ගන්නකොට මොකක් හරි ගල් ගෙඩියක් හරි අල්ලගෙන පොඩි දෙයක එකපාරට බය වෙනවා ඒක අල්ල ගන්නවා ඒ මෙහෙම මැරෙනවා. එහෙමනම් සිහි විකල් වීමේ මෝහයෙන් තමයි තමා තුළ තමන් කියලා එක්කෙනෙක් හදාගෙන අල්ලගෙන ඉන්නේ. සිහි විකලෙන් අල්ලගෙන ඉන්නවා. අල්ලගෙන නැත්නම් අපිට තියෙන වාසිය මොකද්ද? අන්න පින්වත්නි, ඒ කියන්නේ එයා ගති අතෑරපු කෙනෙක්. මොනවද ගති? මේ 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 සත්වයන්ගේ තියෙන්නේ හැම ගතියක් තියෙන්නේ. සෑම සත්ව ස්වરૂපයකම තියෙන ගතියක්, ගතියට අනුව චුතිය, චුතියට අනුව ප්‍රතිසන්දිය. දැන් මිනිස් ආත්ම භාවය තුල ඉඳගෙන හදන්නේ ගතියක්. ඔබ හදාගෙන ගියපු ඕනම මිනිස්සෙකින් අහන්න පුළුවන්, ඒ මිනිස්සයා දිහා බලන්න පුළුවන් එයා හදාගෙන යන ගතිය මොකද්ද කියලා. සමහර අය හදනෝ රාක්ෂ ගති, යක්ෂ ගති හදනෝ. එතකොට නපුරු අය වෙනවා ඒ අය. මේකට ඒගොල්ලෝ නයි වෙනවා, පොළොංගු වෙනවා, කොටි සිංහයෝ වගේ සත්තු වෙනවා. තේරුණා නේද? තාම දරුණු සත්ව ආත්ම, ඒ වගේම අද්භූත යක්ෂ ආත්ම වලට පවා පත් වෙනවා යක්ෂ ගති. සමහර අය හදාගෙන හදාගෙන යනවා පෙරේත ගති. පෙරේත ගති හදාගෙන යනවා. එතකොට පෙරේතය වෙනවා. ඉතින් මේ ජීවිතයේ එක එක ගති හදාන්නේ මිනිස්සුයෝ. ඒක තමයි ඒ ගතියෙන් තමයි යා ජීවත් වෙන්නේ. එතකොට අපි මොකද්ද කරන්න ඕන? නිවන් දකින්න නම් ගති අත්හරින්න ඕන. ගති සියල්ල අත්හරින්න ඕන. ගති විමුක්ත කරගන්න. ගතියක් තියෙන කෙනා සහ ගතියක් නැති කෙනා අතර වෙනස මොකන්ද? ඔය ගතියක් තියෙන කට්ටිය තමන්ගේ ගතිය රැකගන්න පුදුම දුකක් විඳිනවා. දැන් මට ඒ දවස්වල ගතියක් තිබුණා. ඒ ගතිය නිසා මම හරි දුක් විඳිනවා ඒ ගතිය නිසා. පිරිමි ගතියක්, යෞවන ගතියක් තිබුණා. යෞවන කාලේ දැන්නත් ඉතින් යෞවනය තමයි නේද? මේ ඒ කාලේ ඒ ගතියක් තිබුණා. මොකද ඒ ගතිය ආරක්ෂා කරගන්න උත්සාහ කරනවා. අපි ඉස්සෙම ඒ ගතියෙන් බලනවා. දැන් ඔය සමහර කාන්තාව උදවිය හැම ඉන්නවා, තමන්ගේ කාන්තා ගතිය ලස්සන කියන එකේ ලස්සන ගතිය තියාගන්න. හැමතිස්සෙම අර වාහනේ කණ්ණාඩිය පාත් කර කර අරකින් හැමතිස්සෙම මූණ බල බල මේකප් එක ඇද වෙලාද කියලා බල බල තමයි ඉන්නේ. මොකද ඒ අර ඒ ලස්සන ගතිය හැමතිස්සෙම තමා තුළ තියාගන්න උත්සාහ කරගන්නවා. ඒ ගතිය මේන්ටේන් කරනවා. හරි 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 කරදරයක් වෙනවා. තමන්ගේ ගතියක් පාලනය කිරීම හා සැකසීම හරි ගතියක්. ගතියක් නැතුව ඉන්නකොට අරයා මෙහෙම හිතයි, අනේ කමන්නේ. අරයා හරම හිතයි, අනේ කමන්නේ. ඒගොල්ල අපිට පහත්ව හිතයි, උසස්ව හිතයි, අපි නෝගත් කියලා හිතයි, උගත් කියලා හිතයි. ඉතින් අපිට මොකෝ? එහෙම කරාම තරහවේ, හරම වුණාම යාළුවේ, මේම වුණාම උදව්වක් ආයි උදව්වට කරා, යායි මේ මිනිස්සු නැතුව යයි. ඇයි ඒ? ගතිය බේරගන්න. ගමේ තියෙනනේ තත්ත්වය කියලා එකක්. ඔන්න ඕක බේරගන්න. ඒ ගති ඔක්කොම ඉවරයි පින්නන්තෙන් කොරෝනා හැදුණොත්. දැන් බලන්න අර හිටපු කථානායකතුමා රාජ්‍ය ගෞරව මැද මුරවෙඩි මැද්දේ මැදේම තෝරුංගු ජනාධිපතිවරයාගේ සහභාගීත්වය ඇතුව, මහානාය හිමිවරුන්ගේ සහභාගීත්වය ඇතුව මේ ආදාහන කටයුත්තක ගෞරව සම්භාවනීය අවමගුලකින් යන්න හිටපු කෙනා ඔබුත් නෑ ගියා. එහෙම විතරක් නෙමෙයි ලෝකේ රාජ්‍ය නායකව බොහෝ මිනිස්සු අටින මිනිස්සුත් එහෙම ගියා. දැන් නම් හොඳට එපා වෙලා ඇති ගති වැඩන්නේ කියලා. දැන් මලාව මිනිස්සු එකතු කරලා වැඩන්නේ නැහැ. මේ මිනිස්සු මල ගෙදරටවත් එන්න ඕන කියලා. මොකද මල ගෙදරට තියන්න හම්බෙන්නේ නැහැ. ඒකත් හොඳයි. ඉතින් මරණාධාර සමිතියට ගිහිල්ලා ගිහිල්ලා මැරෙන්න ඕනේ. මෙන් දැන් මරණාධාර සමිතිය කිසිම රජෙම කරනවා. හත් ගහන්න ඕනත් නැහැ. බූරු කුට්ටම් ගේන්න ඕනත් නැහැ. දාන් ලෑල්ල ගේන්නත් ඕනේ නැහැ. පවුපුරව ගන්න ඕනේ. අර මිනිස්සුන්ට පවුපුර ඕනෝනේ දවස් හතක් තියාගෙන. කන්න උය උය ආදිදී. ඒ මොකුත් කරන්න ඕනේ නැහැ. බොහොම හොඳ පින් සිද්ධ වෙනවා. කොහොම ඉක්මනින් යන්න. ලෞකික ලෝකයේ පිළිබඳව කලකිරෙන්න, ලෝකෝත්තර ලෝකයේ පිළිබඳව සිත් අලවන්න. ඒක තමයි උනේ පින්වත්. ලෞකික ලෝකයේ දෙන නිෂ්ඵල දේවල් පිළිබඳව කලකිරෙන, ඵලදායි දේ පිළිබඳව සිත අලවන්න. ඇලෙනවා නම් ඇලෙන්න සද්ධර්මයට, සබ්බ රතින් ධම්ම රති ජිනාති. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. ආන්දනේ ඇලීම හොඳ නෑ නේද? එතකොට ධර්මයට ඇලුනොත් එහෙම ප්‍රශ්නයක් එනව නේද? නෑ. හරියට ඔබ ධර්මයට නම් ඇලෙන්නේ ඔබ ගැලවෙනවා ඒකෙදි. තේරෙනවද? සමහර ලික්විඩ් වර්ග තියෙනවා අලවන්න දාන්නේ. ගම් වර්ග ඒක දැම්මහම ඇලවෙනවා. සමහර ලික්විඩ් වර්ග තියෙනවා ඒක දැම්මහම මොකද වෙන්නේ? ගැලවෙනවා. දෙකම වර්ග ලික්විඩ් වර්ග දෙකක් තමයි. හැබැයි එකකින් ගැලවෙන ශක්තිය ඇති කරනවා, තව එකකින් ඇලවෙන ශක්තිය ඇති කරනවා. එතකොට මෙතන ධම්ම රති කියන්නේ ගැලගෙන ලික්විඩ් එක. තේරුණාද? ධම්ම රති කියන්නේ ධර්මයට ඇලෙනකොට ඒක ගැලවෙන එක. ඒක ඒක ඇලවෙන්නේ නෙමෙයි. ආ දෙකම ලික්විඩ් නේ හඳුනේ. ඒක දැම්මත් ඇලවිද දන්නේ නෑ නෑ. ඒක දැම්මම ගැලවෙනවා. ධර්මයට ඇලුනහම ගැලවෙනවා. මොනවයින්ද ගැලවෙන්නේ? අවිද්‍යාවෙන් ගැලවෙනවා, මිත්‍යාවෙන් ගැලවෙනවා, මෝහ අන්ධකාරයෙන් ගැලවෙනවා. හැම දේශනයක්ම ටක් ගාලා අරගෙන පින්නවත් නෑ. මේ හාමුදුරුවෝ දෙන්නේ හැමතිස්සෙම ටෝච් එකක් කියලා හිතන්න. ටෝච් එක අරගෙන තමන් දිහාවට ගහගන්න. තේරෙනනේ? ඔබේ ගෙදර සරස ගන්න හැම තිස්සෙම ස්වාමීන් වහන්සේ මේ ලබා දෙන්නේ බල්බ් එකක්, ආලෝකයක් දෙන්නේ කියලා හිතන්න. ඒක ගිහිල්ලා තමන්ගේ ගෙදර හයි කරගන්න ඕන. තමන්ගේ ආධ්‍යාත්මය තුල සවි කරගන්න ඕන. ඔබ බලන්න තව අඳුරු කාමර තියෙනවද කියලා ඔබේ ගෙදර? දැන් අවශ්‍ය ගෙදර මෙතන අරගෙන ඇවිල්ලානේ තියෙන්නේ. ඒ තියෙන්නේ ඔබේ ගෙදරනේ මෙතන නේද? ගෘහයනේ ඔය ඉන්නේ. ඔය ඉන්නේ දැන් ඒ ගෙදර තමයි ඔය ඉන්නේ දැන්. නෑ මම අර ගෙවල් මතක් කරගන්න එපා. ඒ බිත්ති වලින් හැදිච්ච ගෙවල්. ඔය පංචස්කන්ධෙන් හැදලා තියෙන ගෙදර ඇතුලේ අඳුරු කාමර තියෙනවද කියන බලන්න. අඳුරක් නැද්ද තියෙනවද? කොහේවත් අඳුරක් තියන්න බෑ පෙන්වත්, මේ ආලෝකවත් කරන්න ඕන. අඳුරක් තියෙනවා සහ ආලෝකයක් තියෙනවා කියලා අපි අඳුරගන්නේ කොහොමද? තමා තුළ අඳුරක් තියෙනවා නම් පෙන්වතුනි, ඒ අඳුර තියෙන තැනින් බිය, නිකන් හොල්මන් වගේ ගතියක් එනවා. අඳුරු කාමරයකට ඇතුල් වෙන්න කැමති නෑනේ. ඒ නිසා ඒ එතන තියෙන අපා බිය තියෙනවා, මරණ බිය තියෙනවා, සංසාරික බිය තියෙනවා, දුගති බිය තියෙනවා. පින්නතුනේ එතන බය ගොඩක් තියෙනවා. ඒ අඳුරු කාමරේ තියෙනකම් එහෙම තියෙනවා. එතකොට ඒ අඳුරු කාමර ඔක්කොම ආලෝකවත් කරන්න ඕනේ. මේ බොහෝ කාලයක් ආපු පින්නතුන් එක්ක සෑහෙන්න තමයි ගෙදර ආලෝකවත් කරගෙන ඇති. එහෙම නැත්තම් අඳුරක් නැත්තටම නැතුව ඇති. නැත්තම් බොහොම පොඩ්ඩක් අඳුර ඇති. ඒ පොඩ්ඩ නම් අඳුරනේ තිබුණත් කමන්නේ කියලා ඉන්න අයත් ඇති. නෑ, ඒ අඳුරත් මම නැති කරගෙන සම්පූර්ණ වෙන්න ඕනේ කියලා කල්පනා කරන අයත් ඇති. මොකද අඳුර කියන්නේ? අඳුර කියන්නේ දෘෂ්ටි. ස්වභාවයේ ගලාගෙන යන මේ ජීවිතයේ මමත්වයේ නිසා තමා කැමති විදියට හසුරවන්න යනවා. අන්න එතකොට පින්නත් නේ අපි හරි අපහසුවටපත් වෙනවා. ගංගාවක් එහෙ මෙහෙ හරවනෝ වගේ වැඩක් තමයි ඒක. දැන් ගංගාවක් ස්වභාවයෙන් ගලන් යනවා. අපි ඕක හරවන්න යනවා අපි කැමති විදියට. එතකොට අපහසු වෙන්නේ. ජීවිතයක් ස්වභාවයෙන් ගලාගෙන යනවා. ඒ ස්වභාවයෙන් ගලාගෙන යන ජීවිතේ අපි කැමති විදියට හරවන්න යනවා. ඇයි හරවන්න යන්නේ? දෘෂ්ටි නිසා. මං කැමති විදියට පවතින්න ඕන, මං හිතන විදියට තියෙන්න ඕන. ඕන්න මමත්වේ රැඳිච්ච එහෙම අයට මම හිතන විදියට පවත්ව ගන්න මිනිස්සුන්ට මේ ලෝකේ වෙලා තියෙන මොකද? අපි හිතන විදියේ සංවර්ධනයක් තියෙන්න ඕන ලෝකේ. සංවර්ධනයක් කියලා ලෝකේ නෑ, මිනිස්සු හිතන විදියක් තියෙනවා. ඒ හිතන විදියට තියෙන්න ඕනේ කියලා තමයි ඔය කටයුතු කරන්නේ. ඉතින් එක එක මිනිස්සු සංවර්ධනය කියලා හිතන්නේ එක එක දේ. සමහර අය හිතනවා මේ ධර්ම අවබෝධය කර ගැනීම තමයි සංවර්ධනය කියලා. මං හිතන්නේ ඒක තමයි නිවැරදිම සංවර්ධනය. සමහර අය උදවිය හිතනවා යාන වාහන, ගෙවල් දොරවල් ඒවා හදා ගැනීම තමයි සංවර්ධනය කියන්නේ. ඒකත් එක සංවර්ධනයක් තමයි. නමුත් ධර්ම සංවර්ධනය තරම් උතුම් නෑ. සමහර අය හිතනවා මේ පාරවල් එය මේ ඔක්කොම පඩිපෙළවල් එය මේ හැමතැනම හැදුවාම සංවර්ධනය කියලා. සමහර අය හිතනවා ඒක එහෙම නෙමෙයි. ඒ ගුරුපාර ඒ ස්වභාවිකත්වය ඒ වේවයි හෝම තීද්දි ඒ පවතින එක තමයි එහෙම තියෙන එක තමයි සංවර්ධනය කියලා හිතනවා. තේරුණානේ? හැමතිස්සෙම ප්‍රේම් එකක් නැතුව රාමුවක් නැතුව ජීවත් වෙනවා. රාමුවක් නැතුව ජීවත් වෙනවා කියන එක හරි ලේසි. රාමුවක් හදාගන්න එක තමයි අමාරු. අපි රාමුවක් නැත්තම් අපි සියලු දෙනා එකයි. අපිට එක එක රාමු තියෙන නිසා තමයි අපි ප්‍රභේද වෙලා තියෙන්නේ. රහතන් වහන්සේ නමගෙන් දවසක් අහනවා මේ ආයුෂ්මතුනි ඔබයි මමයි දෙන්නම එක සමානයිද එක සමානද කියලා අහනවා. ඒක අවස්ථාවක බුදුහාමුදුරුවෝ. එතකොට මේ බලන්න රහතන් වහන්සේලා සහ පරිණත භාවය කියලා කියන්නේ ඒකයි. ගුරුවරයා කිව යුතු දේ ගෝලයා කියන්නේ නැහැ. ගෝලයා කිව යුතු දේ ගුරුවරයා කියන්නේත් නැහැ. එතකොට ඒකට උත්තරය ගෝලයා දුන්නේ මේ හා බුදුහාමුදුරනේ ඔබ වහන්සේ මායි දෙන්නම එකයි කියලා කියන්න තිබ්බා. නෑ රහතන් වහන්සේ උත්තරේ දුන්නේ නෑ. මොකද ඒ තරම් මෙතන තියෙන මේ උසස් බවක් ඒ නිසා ඒක පවරනවා නැවතත් බුදුරජාණන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේම දේශනා කරන සේක්වා. ඒ කියන්නේ උන්වහන්සේ නොදන්නව නෙමෙයි, දන්නවා. නමුත් මම ඒකට සුදුසු නෑ. දැන් මට කියන්න පුළුවන් ඔයත් ඔයි මමයි ඔක්කොම එක හා සමානයි කියලා. මොකද ඔයත් ඇවිල්ලා කවුරු හරි කිව්වොත් එහෙම නිකන් කැතයි නේද ඒක? ආමුදුරෝ මමයි ඔක්කොම අපි ඔක්කොම එකයි කියලා කිව්වොත් එහෙම කැතයි. ඒක ලස්සනක් නෑ. දැන් ගුරුවරයාට කියන්න පුළුවන් ශිෂ්‍යයෝ අපි ඔක්කොම එක හා සමානයි කියලා. ළමු ශිෂ්‍යයන් කියලා කිව්වොත් මේ ටීචර් ඔයා මේ මමයි ඔක්කොම එකයි කියලා කියන්න බෑ. කැතයි. ඒ නිසා මේක පවරනවා බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සියලුම දෙනා රහතන් වහන්සේලා එක හා සමානයි. එකම නිර්වාණ සෝය ගුණය අසවිදනායි. එක හා සමානයි. එතනත් ભેද තියෙනවා. ඒකත් ලෞකික ලෝකයක්. ඈ ලෞකිකත්වයේ කියන එකේ මේකම බෙදීම. මේ අපරාධේ මේ මේ මුළු ලෝකේ අනිත් ආගමිකයන්ටත් කියන්නේ නිකන් තමන්ගේ ආගමේ වුන් විතරයි මුළු ලෝකෙම ඉන්නේ කියලා මේ උත්සාහයක් දරලා අනිත් ආගම් එහෙම ඉහි නැති කරලා විනාශ කරන්න එපා කියලා අපි මේ කරුණාවෙන් ඒගොල්ලන්ගෙන් ඉල්ලීමක් කරනවා. මොකද හේතුව ඊට පස්සේ ඒ වුන් අතරම නිකාවසෙන් බෙදෙනවා. බෙදিলা මරා ගන්නවා. දැන් ඔය මුස්ලිම්ස්ලගෙම බෙදෙනවනේ ශියා මුස්ලිම් සුන්නි මුස්ලිම් කියලා උන් දෙන්න මරා ගන්න ඔක්කොට වඩා අපා. ඊට පස්සේ කතෝලිකයන්ගෙම බෙදෙනවා මේ මරියා අඳුරනවා කුරුසේ අදහන අය අරක සභාව මේ සභාව කියලා උන් මරා ගන්න ඊට වඩා අපා. ඊට පස්සේ බෞද්ධ ලෝකයක් වුණා කියලා හිතමුකෝ. දැන් මේ ඈත මෑතක් වෙනකම්ම හරියට තිබුණා මහායාන සහ හීනයානයන් අතර පෙන්වන්න බැරි ඝෂ්ඨණයක්. දැන් චුට්ටක් අඩු වෙලා තියෙනවා. ඒකට හේතුව අර මහායානිකයන් ඇවිල්ලා මේ හීනයාන පන්සල් වලටම උදව් කළම තමයි උන් ඒක නැති කරගත්තේ. තේරුණානේ? ඒ මිනිස්සු ඇවිල්ලා මේ පන්සල් වලට හීනයානිකයන් ගොඩක් උදව් කළා මහායානිකයන්. ඇවිල්ලා එහෙම එහෙම උදව් කළා තමයි අපි යාළු කරගත්තේ. නැත්නම් අපි ඒගොල්ලෝ අතර ලොකු ඝෂ්ඨණයක් තිබුණා හීනයාන මහායාන කියලා. පිළිගන්න ඕව මහායාන අදහස ඕව මෙහෙමයි අරක හීනයාන අදහස ඒකේ කිය හරියට ගැටෙනවා. තේරුණානේ? හරියට ගැටි ගැටි තිබුණා. ඊළඟට ලංකාවේ අද නිකායන් අතර රාමඤ්ඤ නිකාය සියන් නිකාය කියලා කියන්නේ නයි පොළොංගු මුකුටි දක්වා වගේ. ඒ දානට වාඩි වෙන ඒ පෙළිය වාඩි වෙන දෙන්නේ අනිත් නිකායේ කට්ටියට. මොකද මම අත්දකලා තියෙනවා. තේරුණානේ? එහෙම දෙයක් තිබුණා. වැඩියම පුප්පන්නේ ලොකු නිකාය උඩ නිකායට. ඒක නිසා මේ මේක ලෝකේ මේ වැඩක් නැහැ. ඒ නිසා මිනිස්සුන්ගේ ભેද කවදවත් තියෙනව, ඝෂ්ඨන කවදවත් තියෙනව. එනිසා එක ජාතියක් එක වර්ගයක් එක කෝත්‍රයක් ඉන්න ඕන කියලා මේ මේ ලෝකේ මේ විනාශයක් ඇති කරන්න එපා. එහෙම එක ජාතියක් ඇති වුණයි කියලා ඇති වැඩක් වෙන්නේ නැහැ. ලෝකෙ විනාශ වෙනවා. ලෝකේ මිනිස්සු හැමදාම වාද ભેද හදා ගන්නවා. පක්ෂපාත ભેද හදා ගන්නවා. එන්න 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 ભેද සංකල්ප වැඩි වෙනවා. මනුෂ්‍යයාට විශාල හික්මීමක් අවශ්‍යයි. මේ 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 වගේ මනුෂ්‍යයා හික්මවන ධර්මය ලෝකේ ප්‍රචලිත කරන්න සියලුම අනුග්‍රහයන් අවශ්‍යයි. රජයක් ලෝකයට සාමය කැමති නම් මෙන්න මේ වගේ ධර්මයන් ලෝකේ ප්‍රචලිත වෙන්න අනුග්‍රහය අවශ්‍යයි. ඒ නිසා මේ ධර්මය අහන කෙනා හරි තව 10 දිනෙකට ෂෙයා කරන්න, තව 10 දිනෙකට බෙදා දෙන්න, තව 10 දිනෙකට අහන සලස්සන්න. එතකොට මේ 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 සහයෝගයෙන් ලෝකය නිවා ගන්න පුළුවන්. එහෙම නැත්තම් මේ යන මේ දැඩි ආසත්ත වේගය නිසා, ධාවනය නිසා මිනිස්සුන්ට සැනසෙල්ල ලැබෙන්නේ නැහැ. මිනිස්සුන්ගේ හදවත් සුවපත් වෙන්නේ නැතුව මොනවා තිබුණත් මිනිස්සයා සනසන්න බෑ, පරිපූර්ණත්වයට පත් කරන්න බෑ. ඒක මේ පුජ්‍යලේකේ ධර්මයක් නෙමෙයි, පුජ්‍යලත්වයක් නැති ධර්මයක්. මේ ධර්මය මේ ප්‍රචාරය වුණා කියලා මේ ආනන්ද හාමුදුරුවෝ කියලා එකෙක් නෑ මේකේ. ඌ තව අවුරුදු 10ක් 20ක් 30ක් හරි ගියාම අනිවාර්යෙන් මේ පොළොවේ පස්සෙනවා. වැඩක් නෑ. මේ ලෝකේ තියෙන්නේ එක දහමක් තියෙන්නේ. ඒ පුජ්‍යලේක් නෑ. පුජ්‍යලේක ආරෝපණය වෙන්න ඕනේ නෑ. කරුණ විතරයි ජීවිතේ මිනිස්සු දැනගන්න ඕන. කාටවත් මේ ලෝකේ පුජ්‍යලේක් වෙන්න බෑ, අමරණීය වෙන්න බෑ. බණ කියන මටත් බෑ, බණ අහන ඔබටත් බෑ. බණ කියන අනිත් හාමුදුරුවන්ට නම් පුළුවන්. උන්වහන්සේලාට පුළුවන්. ඒකනේ අනිත් එකට වළකපන්නේ. හාමුදුරුවරුම ඒ කියන්නේ ඒගොල්ලන්ට පුළුවන් අමරණීය වෙන අරුට කපලා මට නැගින්න පුළුවන් කියලා හිතනවා. එහෙම හිතන අයටත් බෑ වෙනවත් කවදක හරි. එම හැගෙනව නම් කාට හරි ඒක මාර බලවේගයක් නිසා, ඒක දේවදත්තලාට අර හිතිච්ච දෙයක් වගේ එකක් නිසා මේ දහමක් නෙමෙයි. ඉතින් දේවදත්තලාට අවසානේ තේරෙනවා. අවසානේ ඉතින් අර ලේසි වචනේ කියනවා මොකද්ද? සෝරි. දැන් අපිට කොච්චරයි කියලා තේනවද? කරන්න පුළුවන් මේ මේ ඔක්කොම කැපිලි කැටිලි ගැහිලි ඔක්කොම කළා අවසානේ මේ මිනිස්සු සෝරි කියනවා. නමුත් අර මේ මිනිස්සුන්ගේ වචනේ අහපු අය දහස් ගාන කනහත වෙනවා. දහස් ගණන කනහත වෙනවා. දැන් දේවදත්ත කරෙත් ඒකනේ. ඒ යකා අවසානයේදී ඇවිල්ලා සොරි කියලා හරි ගියා. ඌගේ පස්සේ ගියපු එහුන්ට සොරි කියා ගන්නත් බැරි වුණානේ. ආන්න එකයි වෙන්නේ. ඒ නිසා හොඳට නුවණින් ලෝකේ ද්වේෂයෙන්, වෛරයෙන් විවේචනය කරන අය විශේෂයෙන් හඳුනා ගන්න, වෙනතුන් සැලකිලිමත් වෙන්න අපි හිතනෝ කෙනෙක් අනිකාව තදින් විවේචනය කරාම මෝ බෝධිසත්වයෙක් වෙන්නේ නැති කියලා නේද? අනිත් කෙනාව තදින් විවේචනය කරාම එහෙනම් මෝ ඒක විවේචනය කරනවා කියන්නේ මෙයා ඒක කරන්නේ නැහැ කියලා කියනෝ වෙන්නේ නැති කියලා. මෙයා ලංකාවේ එක්තරා රජවරුත් එහෙම නේ කරේ නේ. අරේ ආ රත්තරන් අස්සයෝ යනෝ, අරේ ආ රත්තරන් කාර් ගෙනල්ලා අරව මේව කිව්වහම අපිට හිතුණා මූ කෙලින්ම ගෙදරින් බත් පැකට් එක ගෙනල්ලා කාලා නිකන් යයි ගෙදර කියලා. ඌ අර ඔක්කොටම වඩා කාලා ගියේ අරගෙනත් ගියා. ඉතින් ඒ වගේ තමයි මේ ලෝකෙ හැටි. ඉතින් ඒ නිසා හොඳට තේරුම් ගන්න. දැන් එතකොට අපිට හිතනවා අර මිනිහා මේ විවේචනය කරනවා, අර මිනිහා බලන්න ඕන කරන තැනට ආවට පස්සේ කරන්න පුළුවන්ද කියලා. කරන තැනට ආවම වැඩ කරන්න බෑ. ඉතින් නිවන ගැන විවේචනය කරන කට්ටිය ඉන්නවා කෙලින් මහන්න ඕන නිවන් දැකලාද? මාර්ගඵල විවේචනය කරන කට්ටිය ඉන්නවා කෙලින් මහන්න ඕන මාර්ගඵල දැකලාද? නෑ. එතකොට මේ පොත හරි කියන කට්ටිය ඉන්නවා. හරි, ඒ පොතෙන් ඔබ නිවන් දැක්කද? මේක ඇතුළේ නිවන තියෙනවයිම කියලා එහෙනම් ඔබ ඒකෙන් නිවන් දැක්කද? දැකලා කතා කරන්න, දැකලා කියන්න. නොදැක තර්කයකට එන්නවත් Tamanda සුදුස්සෙක් නෙමෙයි. ඒ නිසා ඔය අපේ හාමුදුරුවෝ වාද ભેද ඉල්ලන කට්ටිය වහාම කරන්න තියෙන්නේ මම රහත් බව මියට පත් වී මිස මේ තර්කයට සහභාගි නොවෙමි කියලා පළක් බැඳගෙන වාඩි වෙන්න ඕන. බැඳගෙන වාඩි වෙලා සතර සතිපට්ඨානේ වඩලා අරිහත්ත්වයේ නැගිටලා ගිහිල්ලා අන්න සර්ව ලෝකයටම සත්‍ය ප්‍රකාශ කරන්න ඕන. එහෙම කරන්නේ අර අනිත් කෙනාට ලැබෙන ප්‍රතිලාභයේ තියා බැලලා ඕකට මං හොඳ වලක් කපන්නම් කියලා ගාහනවා ගැහිලා කෝප විකෘති කරනවා අතන විකෘති කරා අතන සංඥා විකෘති කරා මෙතන විඥාන විකෘති කළා අර්ග කළා මේක කළා ගන්න ඒ ගාහන වෙන මොකටවත් නෙමෙයි views වැඩි කරගන්න බලන ගාහන වැඩි කරගන්න එහෙම නැත්නම් අර ප්‍රතිලාභයට තමයි ඇත්තටම තියෙන්නේ ඒ තමයි ලෝකයේ අවිද්‍යාසහගත උදවිය ක්‍රියාවලිය. ඉතින් එවැනි දේවල් වලට හසුනු වී ප්‍රඥාවන්තව ක්‍රියා කරන්න කියන පණිවිඩය ලබා දෙනව නැත්නම් ඔබට ඒ මිනිහා සොරි කියලා යාවි ඔබේ අපායට වග කියන කවුරුත් නැහැ. ඒ නිසා ඔබේ දිව්‍ය ලෝකයටත් ඔබේ අපායටත් ඔබේ නිවනටත් වග කියුත්තා ඔබමයි. ඒ නිසා ඔබ නිවන් දකින්න ඔබ නිවන් දකින්න දුෂ්ට මනසක් තියෙන කෙනෙකුට කාටවත් නිවන් දකින්න බෑ. සමහර හාමුදුරුවෝ අප්‍රමහාන මහන්සි වෙනවා. ඒ වුණාට එයාගේ ඇතුලේ අර කැත දුෂ්ට ගති ටික විනාශ කරගත්තේ නැතුව නිවන හොයනවා. තේරෙනානේ? ඒ කැත දුෂ්ට ගති ටික විනාශ කරගන්න නැතුව නිවන හොයනවා. එතකොට වැඩක් නැහැ. දැන් ඔය සමහර බෙහෙත් උනත් පත්‍යම් වෙන්නේ නැත්තේ ඇයි? පරණ වෙද්දෝ ඒ ක්‍රමවේදය දන්නෝ එකින් එක. ඒ මිනිස්සයා කරන්නේ ඉස්සෙල්ලම බඩ සුද්ධ කරනවා. බඩ සුද්ධ කරලා ගන්න අතර මේ අපේ හේල වෛද්‍යවරයෙකු තියෙනවා. ඊට පස්සේ ගන්නට දෙනවා බෙහෙත් ටික. දුන්නාම ලස්සනට පත්‍යම් වෙනවා. දැන් කරන්නේ අර ඇතුළේම විස වර්ගයි අරවයි මේවයි ලේ විසයි ඔක්කොම ටික කවලම් වෙලා තියෙනවා. අර උඩට බෙහෙතුත් දානවා. ඊට පස්සේ නැති ලෙඩ හැදෙනවා. ඉතින් ඕකම තමයි බණ ධර්මෙත් වෙන්නේ. ඉස්සෙල්ලම තමන්ගේ බඩ සුද්ධ කරගත්තේ නැත්නම් හිත සුද්ධ කරගත්තේ නැත්නම් මේ ධර්මයේ නැමැති ඖෂධය ඕක ඇතුලේ දැම්මයි කියලා ඕකේ ධර්මයේ පුබුදින්නේ නැහැ. තව අමුතු ගඳක් කියනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු එකක් තියෙනවා නරක් වෙච්ච කිරි ටිකක්. දැන් ඔබ උණු කරන්නයි හදන්නේ. මේක අනේ කිරිනේ විදි කරන්න බෑ. චුට්ටක් එක්ස්පයර් වෙලා ටිකක් නරක් වෙලා දෙන්නේ පොඩ්ඩක් ගඳ ගහනවා කමන්නේ දැම්මා. දාන හොඳ කිරි ටිකුත්. නවද රත් කළා. කොහොමද නිකන් බොන්න ගියාම නිකන් ඇලෙනවා වගේ නේද? බොන්න බෑ. අර හොඳ කිරි ටිකේ තියෙන වැදගත්කම නැතුව ගියා නරක කිරි නිසා. දැන් ওই මඩ වතුර ටිකක් තියෙනවා. හිත පිරිසුදු කරගන්නේ. ඒ මඩ වතුර ටිකට මේ දහම් ඖෂධය කොච්චර දැම්මත් අනේ හාමුදුරනේ මම බන ගොඩාක් අහනවා. අර මඩ වතුර වලටම අර හොඳ පිරිසුදු වතුර දාගෙන ඈ ඕකට ඇල්කලයින් බෝට දැම්මත් වැඩක් නැහැ. කොච්චර පිරිසුදු එක දැම්මත් වැඩක් නැහැ. අර මඩ වතුරත් එක කවලම් වෙච්ච එක මං කියනවා. ඕ ඉතින් මාත් ඇහුව බන නැහැනේ. තව එක්කෙනෙක් ඉන්නවා. කලේ සම්පූර්ණ සුද්ධ කරගන්නවා ඉස්සෙල්ලා පිරිසුදු කරගන්නවා. හොඳට ක්ලීන් කරගන්නවා. ඊට පස්සේ ඒකට වතුර පුරවනවා. ඊට පස්සේ එයා කියනවා මගේ කලේ වතුර හරි පිරිසුදුයි. මට හරි සන්තෝෂයි. මට පරිපූර්ණයි. ඒක බොරුවට කියන්නේ මේ එයා ආධ්‍යාත්මික ඇත්තටම කියනවා කලේ සෝදගෙන වතුර පුරව ගත්ත නිසා. අන්න එහෙම පිරිස්සු ඉන්නවා. ඒ නිසා වහාම තමන් සුද්ධ වෙන්න තමන් ළඟ කැතගති එනවා. නැත්නම් ඒ කැතගති වලට ජය ගන්න ඉඩ දෙන්න එපා. ඉරිසියා වෙනවා, මාන්න වෙනවා, කුහකකම් වෙනවා, නොයිකුත් දේවල් එනවා. මගේ හිතටත් ආවා. ධර්ම ලෝභය එනවා. ඒ ඔක්කොමත් එනවා. මට එක සැරයක් ඇති වෙනවානේ මගේ හොඳ ධර්ම කරුණු පහල වුණා මුන්ට මේව කියන්න හොඳ නැහැ. ඌ ඊට පස්සේ ඕක අල්ලගෙන ඌ ලොකු වෙනවනේ කියලා කරලා මම කියන්නේ නැතුව හිටව. ඒ කාලේ ධර්මයේ දැක්කේ නැති කාලේ. ඒකට පස්සේ හිතුණා නෑ ධර්ම ලෝභයක් ඇති වුණාම මට ඒ ධර්ම කරුණම විතරයි සතියක් තිබුණේ. අලුතෙන් ධර්ම කරුණු පහල වුණේ මට. එතකොට මම කල්පනා කළා මම එක ධර්ම කරුණකට ලෝභ වුණාම මට අලුතෙන් ඒව පහළ වෙන්නේ නැහැ. මේක හරියට ලිඳක් වගේ. මම ධර්ම කරුණුවට ලෝභ නැතුව මේක අනිත් අයට කිව්වහම දුන්නහම මට තව තව අලුත් දේව පහළ වෙනවා කියලා මම දැනගත්තා. ඈ නැත්තම් මේක පල් වෙනවා කියලා. ඊට පස්සේ මේ ධර්ම කරුණු දෙන්න පටන් ගත්තා. ලෝභ නැතුව දෙනවා. දුන්නහම තියෙනවා. අලුතෙන් අලුතෙන් ධර්ම කරුණු වුණා. ඉතින් පින්වත්නි මේ නිවන් ධර්මයේ කියන්න පුළුවන් ලෝකයකද අපි ඉන්නේ කිව්වහම නිවනක් නැති ලෝකෙනේ තියෙන්නේ. එතකොට නිවනක් නැති ලෝකයට නිවනක් ගැන කියනකොට මේ ලෝකේ තියෙන දේට වඩා අනිවාර්යෙන් වෙනස් දෙයක් තමයි කියවෙන්නේ. දැන් නිවනක් තියෙන ලෝකෙ නම් කමන්නේ. එතකොට ඊට හා සමාන ලෝකයක් තියෙන්නේ. නිවනක් නැති ලෝකෙ කොහොමද අපි මේ ඒක දේශනා කරන්නේ? අනිවාර්යෙන් විකෘතිය පිස්සුවක් වගේ අනිවාර්යෙන් පේනවා. ඇත්තටම පින්වත්නි ඔය පිස්සොයි කියලා විකෘතිකාරයෝ කියන තැන තියෙනවා නම් පොඩ්ඩක් අනිවාර්යෙන් හොයාගෙන ගිහ පොඩ්ඩක් බලන්න. ඒ මිනිහ මොකක් හරි විශේෂ දෙයක් කියන. මොකක් හරි විශේෂ දෙයක් තියෙනවා. මං කරේ ඒකයි. මම පිස්සොයි කියන කට්ටිය, විකෘතිකාරයෝ කියන කට්ටිය, තාපසයෝ කියන කට්ටිය, විනයවර්ධනකාරයෝ කියන කට්ටිය වගේ හරි කවුරු හරි කෙනෙක් හිටියොත් සමහර අයගේ නොලේ සෞත්තු වෙලා ප්‍රශ්න තිබුණා. සමහරලගේ විශේෂ දෙයක් තිබුණා. ඔය තාපසනිකායේ ආරම්භ කරපු ලොකු හාමුදුරුවොත් මන් දවසක් ගිහිල්ලා හම්බුණා. එයාට නම් මොලේ අමාරුවක් තිබුණා. මොලේ සෞත්තු වෙලා තිබුණා. මේ ඒකට හේතුව ඒත් දේවල් නිසා යාමුදුරන්ට පහර දීලා ගහලා මේක ලංකාවේ ප්‍රචාරය කරන්න බෑ කියලා එයා අවසානේ ඉන්දියාවට ගියා. ඉන්දියාවට ගිහිල්ලා මිනිස්සුන්ට බණ කියන්න පටන් ගත්තා. මේ ඉන්න තීර්ථක ටිකක් අල්ලලා කාල පොළොව වලින් ගාලා ඔළුව බැලෙන්න ගාලා ගඟට දාලා ගාගෙන තමරපස්සේ ගඟින් පාවෙලා ගිහිල්ලා කොහොම හරි සිහිය ඇවිල්ලා මේ මිනිස්සෙට මේ මැරිලා නෑ නාහේ උඩු පැත්තට ඇහැරිලා කොහොම හරි තිබිලා මේ සීයවිල ගොඩට ඇවිල්ලා ඉතින් රෙදි පිළි නැතුව රෙදි හොයාගෙන පස්සේ ආයි ලංකාවට ඇවිල්ලා ඊට පස්සේ ඉතින් ඔළුව රණක් කළා. අවුරුදු 100 ගානක් විතර ඉඳලා මම හිතන්නේ නැති වුණේ. එක එක උග්‍ර තපස් ක්‍රමවේද අනුගමනය කළා. ඒගොල්ලෝ මේක හොයාගන්න ඇත්තට මතකද දන්නේ ඇයි දනම්සේ 70 ගණන් වල සුංගල වලට එහා සාපසනිකාය කියලා හාමුදුරුවෝ පාරෙම යන මන්තේ දැකලා තියෙනවා. පාත්‍ර අරගෙන උගටුවත් අරගෙන මේ සෙරප්පු නැතුව සොහොන් පිටේනි වල හේ ජීවිත ජීවත් වෙන කට්ටියක් හිටියා. ඒ හාමුදුරුවන්ට අර අනිත් අර පන්සල් වල ඉන්න හාමුදුරුවන්ගේ දැහෙන කරදර වුණා. ඒ වුණා. ඉතින් උන්වහන්සේලත් ඉතින් අරගොල්ලන්ට කරදර වෙන විදියට හයියෙන් බනිනවා. ඒ නිකා වල ඉන්න හාමුදුරුවන්ට බනිනවා. වෛරයෙන් බනින්නේ, ද්වේෂයෙන් වගේ ටිකක් බනිනවා. ඉතින් ඒව මේව නිසා ඉතින් ඒගොල්ලෝ උත්සාහ කළා. වෙනත් මම පොඩි උදාහරණයක් කියන්නම්. දැන් ඔබ හොඳට ඉන්න ඕනේ අප්පා 6-4 ඇතුව. කවුරු හරි ඔබේ දැන් අතක් ගලව ගන්න හැදුවොත් ඔබ ඉඩ දෙනවද? අගුත් නරක් වෙලා නැහැ, මොකවත් නැහැ. මේ හොඳට අප්පා වැඩ කරන නිසා මෙතන ඉන්න හැම දෙනාගේම ඔබේ අතක් ගලව ගන්න හදනවා. ඔබ ඉඩ දෙනවද? අතක් මොකද්ද? ඉඩ දෙන්නේ නැහැ. ඇඟිල්ලක්ක් ගලව ගන්න දෙන්නේ, අඩුමතර මයිල් ගහක් ගලව ගන්න දෙන්නේ නැහැ. හරි. හැබැයි ඔය අතේ තුවාලයක් හරි කාගෙන හරි කැන්සර් එකක් හරි පිළිකාවක් හරි මොකක් හරි ලොකු රෝගයක් ඇති වෙනවා. අන්න එතකොට අතේ තියෙන තත්ත්වය වෛද්‍යවරයා පෙන්නලා ස්කෑන් කරලා පෙන්නලා එක්ස්රේ අරගෙන පෙන්නලා ඔයාට කියනවා ඔයා මේ අත අයින් කරගත්තේ නැති වුණොත් ඔයාට මරණය වුණ සිද්ධ වෙන්න පුළුවන්. මේකෙන් විස ගිහිල්ලා ආ ඉක්මනින්ම මේ අත අයින් කරන්න වෙනවා කියලා කියනවා. දැන් දෙනවද නැද්ද? අර බෑයි කියුවාට දැන් දෙනවා. එහෙම නිවිස දෙන්නේ ඕන කෙනෙක් එහෙමයි. කවුරු වුණත් එහෙමයි. හරි. මම මේක ගෙනාවේ මේ කතන්දරේ කොතෙන්ටද? ඔබේ හිතත් ඔහොමයි. ඔබ ඔබේ හිත නිරෝගී ශක්තිමත් හරි සාර්ථකයි හොඳයි කියලා හිතාගෙන ඉද්දි ඔය හිතේ කෙලෙස් එක පොඩ්ඩක් මට අඩු කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ කියන්නේ පන්න ගන්න ඉඩ දෙන්නේ නැහැ. පන්නන්න ඉඩ දෙන්නේ නැහැ. කපන්න ඉඩ දෙන්නේ නැහැ. මොකද ඔබ හිතනවා මේක සාර්ථකයි. ඉතින් මට සිද්ධ වෙනවා ඔබව X-ray කරලා ස්කෑන් කරලා MRI කරලා පෙන්වන්න සිද්ධ වෙනවා මේක ඇතුලේ තියෙන විලිකාවක්. මේක ඇතුලේ පුස්සක් තියෙන්නේ. මේක කපලා අයින් කරන්න වෙනවා කියලා. අන්න එවැනි අවබෝධයකදී තමයි ඔබේ අවසරය හම්බෙන්නේ. ඒ නිසා ලෝකයේ පිළිබඳව කලකිරීම හට ගන්න. ඒක තමයි දුක්ඛ සත්‍ය. අර ડોක්ටර් කරන්නේ තරක. ආගයට කපන්න වෙනවා හෙට කියලා කිව්වොත් එහෙම ඌ කියන බෑ කියලා. නමුත් අර සාක්ෂි ටික ඔක්කොම පෙන්නලා ඔක්කොම මේව කළ මේ පෙන්නුවාම හරියට මිනිහ අසං කරනවා කපන්න. එහෙම වෙලාවලදී බෙල්ල උණක් කවන්න කපන්න කියලා අසං කරනවා. ඉතින් ඒ නිසා ඕකයි தත්තේ. ඕකයි தත්තේ. දැන් සමහර අය මට මන් දන්න ලෝකෙ මේ ජීවිතේ පයි වෙලා කියලා ඉවරලා අවසර අරගෙන ලෝකෙ සියදිවි හානි කරගත්තා ඉන්නනේ. අවසර අරගෙන අර මේ වයසට ගියපු එක්කෙනෙක් එයා අවසර අරගෙන සියදිවි විහානි කරගත්ත ලෝකේ. නමුත් ලංකාවේ නම් ඕන තරම් ඉන්නවා අවසර ගන්න නැතුව මම දැන් 2000ක් සියදිවි විහානි කරගන්න අවසර ගන්න යන්නේ උසාවියට හරි කොහෙට හරි. ආවේගයක් ඇති වුණා මොනව හරි බිව්වා කෑවා පැන්න නැති වෙලා ගියා. ඉතින් මිනිස්සු ඇයි මිනිහනේ මිනිස්සෙනේ කායික වශයෙන් මැරෙන්නේ? මේ මානසික උපාදානයේ මරලා දාපියව්. කය නෙමේ හිත මරලා දාපියව්. හිත ගැන ඔය තරම් කලකිරීමක් ඇදෙන මේ හිත තමයි මේ ඔක්කොම නොමගේ යවි මේ ඔක්කොම මුලා කිරීම කරන්නේ මේ හිත නේද කියලා කල්පනා කරලා මේ හිත මරලා දාන. අපේ හාමුදුරුවරු මහාන වෙනවා. ඔන්න මහාන වෙවි ඉවරයි මේ සමාජයේ ඉවරයි ඔක්කොම ටික උගත්තු මහාන වෙනවා කියලා දොස් කියනවා. මහන වෙන්නේ මේ හාමුදුරු බොහොම මේ පොඩි පිරිසයි. හාමුදුරු 1000ක් මහන වෙනවද කියලා ප්‍රශ්නයක් මාසෙට. නමුත් මැරෙනවා 3-4000ක් වහපීලා. ඉතින් ඒක ගැන බලපිය අවකෝ. මේ හාමුදුරු කෙනෙක් මහනලා අර මැරෙන්න හිතෙන හිත ටික තමයි ඇවිල්ලි ඉවරලා අර මහන වෙන්නේ විනෝදෙත් නෙමෙයි. මැරෙන්න කියලා සියදිවි හානි කරගන්න කියලා හිතෙන හිත ටික තමයි මේ විශ්වවිද්‍යාල ළමයි හරි මේ ඒකුල්ලෝ මේ මහන කමට එන්නේ. ඉතින් ඒකට දොස් කියන්න එපා. මේ හාමුදුරුවෝ මහන වෙනවා මහන වුණාම ජාති ඉවරයි කියලා නෑ. ජාති ඉවර වෙලා නෙමෙයි මේ මේ සමාජයේ ඉන්න බැහැ කියන හිතිච්ච නිසා තමයි ඇවිල්ලා මහන වෙන්නේ. ඒගෙන සන්තෝෂ වෙන්න ඕනේ. එතකොට බනහල බනහල සමහර අය කියන ඕන්න බන අහන්න ගිහලා අයියෝ ජීවිතේ මේ මේව කරගෙන හරි මෙහි කියලා නෑ. ඇත්ත වශයෙන්ම මේගොල්ලෝ මේ මැරෙන්න බැරි කමට හිටපු කට්ටිය ඇවිල්ලා බන ටිකක් අහලා හිත හනසගෙන ජීවත් වෙනකොට අර මිනිස්සු කියනවා ඔයා බන බන අහන්න ගිහලා නිකන් ජීවිතේ මේ එන්ජෝය එක නේද කරගෙන කියලා. ඒ මිනිස්සු දන්නේ අපේ හිතේ තියෙන ප්‍රශ්නේ. ඈ ඒ මිනිස්සු තාම එන්ජෝයි එක වෙන කොහෙද තියෙනවයි කියලා හිතාගෙන ඉන්නවා. ඒ තැන්වල එන්ජෝයි නෑ කියලා තේරුම් අරගෙන මේ මන් ධර්ම හදාගෙන ජීවිතේ තේරුම් ගන්න හදනකොට අන්න පිටින් ඉන්න මිනිස්සෙක් කියනවා අන්න විනාශ වෙලා කියලා. දැන් මේ අපි වුණත් නොමෙරි මෙරි මෙරි ධර්මයේ තේරුම් ගත්තා. ඒ නිසාද මෙහෙම ඉන්නවා. ඉතින් කෙනෙක් හිතනවා වෙන පුළුවන් අයියෝ කියලා. ඒ මනුස්සයට ඒ තේරෙන විදිය. දැන් මොකද්ද මේ හැම දෙයකින්ම අපිට කියාදෙන පාඩම? සබ්බේ සංඛාරා අනිච්ච. මේක ඉතින් වාචික වගේම යථා අවබෝධයෙන්ම අප තුළ පැන්නැක්කෝ. අනිත්‍යතාවයට අපේ ආධ්‍යාත්මය සකස ගන්නවා. වචනය අනිත්‍යයි කියලා වචනයක් තියෙනවා. ඒ වචනේ මහා පරිපූර්ණ ගැඹුරු අර්ථයක් තියෙනවා. ඒ අනිත්‍යතාවය අපේ ආධ්‍යාත්මය තුළට එකතු කර ගන්න ඕන, ඔබවා ගන්න ඕන. එහෙම නැත්නම් අනිත්‍ය ස්වභාවය අපි තුළ පිළිබිඹු කරන්න ඕන. අන්න ඒකට කියනවා ධම්මාන් ධම්ම පටිපදි. දැන් ඔබ අනිත්‍ය වුණේ නේනේ. අනිත්‍යයි කියලා වචනේ පාවිච්චි කළාට බොහෝ බෞද්ධයෝ අනිත්‍ය වුණේ නෑ. ඔවුන් නිත්‍යතාවයක ඉන්නේ, පුජ්‍යලතාවයක ඉන්නේ. එතකොට බුදුබණ පදේ පිළිපැද්දේ නෑ. අනිත්‍ය වෙන්න ඕන. ආධ්‍යාත්මය තුළින්ම අනිත්‍යතාවයට පත් වෙන්න ඕන. අනිත්‍යතාවය තමයි රහතන් වහන්සේලා වඩන්නේ. හොඳට මතක තියාගන්න, පෘතජ්ජන එක භික්ෂුවක්වත්, එක උපාසකයෙක්වත්, එක උපාසිකාවක්වත්, එක මෙහෙණින් වහන්සේ නමක්වත් අනිත්‍ය දන්නේ නැහැ. පුතඤ්ඤණ අය අනිත්‍ය හඳුනන්නේ ආර්ය භූමියට පත්වෙච්ච අය පමණමයි. ඒකට 100ට පින්නතුනේ කෝටි 100 වාරයක් ඒක සත්‍යයි. එහෙනම් අමු ගොන් කතාවක්, මෝඩ කතාවක් තමයි පුතජන හාමුදුරුවරු ගිහියෝ වාසකේ ඔක්කොම අනිත්‍ය අනිත්‍ය කියේ කතා කරන්නේ. ඔවුන් හඳුනන්නේ නැහැ ඒකේ අල්ප මාත්‍රයක්වත්. එතකොට අනිත්‍ය වඩනවායි කියලා මොකද්ද ශාරීරික ඇලි ටිකක් බල බලා ඉන්නේ. ඕක අනිත්‍ය නෙමෙයි, බුදුහාමුදුරු දේශනා කරපු අනිත්‍ය නෙමෙයි. බුදුහාමුදුරු දේශනා කරපු අනිත්‍ය බොහොම ගැඹුරු එකක්. ඈ මේක ඇඟේ කැලි කැරිලා යනවා, අපි මැරිලා යනවා කියලා කියන්න බුදු කෙනෙක් ඕනද? ඇයි ඉස්සර හිටපු මිනිස්සු මැරුන්නේ නැද්ද? ඒක සිද්ධාර්ථ කුමාරයාගේ කාලෙම දැක්කනේ. මලමිනියක් දැක්ක, ලෙඩෙක් දැක්කා, ඉතින් මැරිලා යනවා දැක්කනේ. කුණු වෙලා යනවා දැක්ක, දිය වෙලා යනවා දැක්ක, අර සොහොන් මේ කුණු වෙලා යනවා මේ ගංගා නම් වගේ මලමිනී දැක්ක. එතකොට ඒක දනිත්‍ය. ඒත් එහෙනම් ඒ සිද්ධාර්ථගේ කාලෙම අනිත්‍ය දැකලා තියෙනවානේ. නෑ, අනිත්‍ය බුදු කෙනෙක් දැක්කේ බුද්ධත්වයෙන්. බුද්ධත්වයෙන් දැකපු අනිත්‍ය ලංකාවේ එක පුතජන භික්ෂුවක්වත්, ගිහියෙක්වත්, උපාසකයෙක්වත්, උපාසිකාවක්වත් මේ නිවාස නමක කිසි කෙනෙක් දන්නේ නෑ. මොකද්ද ඒ අනිත්‍ය? බුදු කෙනෙක් දැකපු අනිත්‍ය. බුදු කෙනෙක් දැකපු අනිත්‍ය සාන්තයි, ප්‍රණීතයි, ඒක ඇත්තටම සුන්දරයි. ඒ අනිත්‍ය සුන්දරයි. මේ සිල්වත් දුසිල්වත්කම් මිනිස්සු හිතා ගන්න විදිහෙන් මනිනවා. ඒක වැරදි. සිල්වත් දුසිල්වත්කම් හටගන්නේ චේතනාහම් බික්කවේ කම්මම් වදාමි කියන තැනින්. චේතනාව දුසිල් කරලා පිහිට කරලා කරොත් යමක් ඒක දුසිල්. චේතනාව සිල්වත් කරලා යමක් කරොත් ඒක සිල්වත්. තේරුණා? චේතනාව සිල්වත් කරලා පිහිටෙව්වොත් චේතනාව ඕනම දෙයක් ඒක සිල්වත්. චේතනාව දුසිල් කරලා පිහිටෙව්වොත් දැන් ඕක බාර ගන්න බැරි මනසක් නේ තියෙන්නේ. මොකද ඒ තරමට කොන්ක්‍රීට් වෙලා තියෙන්නේ සම්ප්‍රදාය. ඒ කියන්නේ ෆ්‍රේම් එකක් තියෙනවනේ. දැන් ඕගොල්ලන්ට මොකක් හරි බණපදයක්, හරිම බණපදයක් මං කියනවා, කුමේක තියෙන්නේ කුරානේ කියලා. හරිම බණපදයක්, හරිම ලෝක සත්‍යයක්. බාර ගන්නවද? නෑ, ඔබ අපිට බාර ගන්න බෑ. ඕක පුරාණේ නේ තියෙන්නේ. ඈ එහෙම නැත්නම් අපි කියනවා මේ හරිම බණපදයක්, හරිම ලෝක යථාර්ථයක්, මේක ජේසුස් වහන්සේ කියලා තියෙන්නේ. බාර ගන්න. ආ, ඕක බාර ගන්න බෑ. ඕක කතෝලික, ඕක තියෙන්නේ බයිබලේ නේ. ඇයි? අපි බුද්දිස් නිසා. ඊළඟට ඕකම අනිත් ආගමිකයන්ට කියනවා. මේක බුද්ධාගමේ තියෙන්නේ කියලා. උඹ බාර ගන්න නෑ. මොකද අපේ ආගම කුරාණේ විතරයි අපි බාර ගන්නෙ. ඒක තමයි කොන්ක්‍රීට්. කොන්ක්‍රීට් වෙලා තියෙන්නේ. තේරුණා නේද? ඕ ඇත්ත බුද්දිස්ට් බුදුහාමුදුරුවෝ කිව්වයි කිව්වොත් එම ඕන එකක් බාර ගන්නවා. බුදුහාමුදුරුවෝ නෙවෙයි කිව්වොත් ඒක හරියන්නේ නැහැ. ඕකට තමයි දෘෂ්ටිගත වීම කියන්නේ ඕකට. ආගමික දෘෂ්ටි කියන්නේ ඕක. සම්මා දිට්ඨිය කියන්නේ ඕක නෙමෙයි. බුදුහාමුදුරුවෝ වංශයක් නැති කළා. ඒ වංශයක් නැති කරපු එක අපි වංශයක් හදාගත්තා. අනිත්‍ය නිට්ඨ කරගත්ත ලෝකයක් නේ. ඒ ශ්‍රී ලංකාව විශේෂයෙන් ගොඩාක් බෞද්ධයෝ අනිත්‍ය නිට්ඨ කරගත්ත ලෝකයක් තියෙන. අනිත්‍ය නිට්ඨ කරගෙන ඒක ඍණාත්මක වශයෙන් අරගෙන එලවත් නැති කරගත්ත මෙලවත් නැති කරගත්ත જાතියක් ඉන්නවා නම් කොට්ටාසයක් ඉන්නවා නම් ඒ තමයි බුද්දිස්ට්. අඩුමතරමේ මුස්ලිම් කාරයා ඒක හොඳට කාලා බීලා ගෑනු හතක් අටක් කරගෙන හරි හොඳ සන්තර්පණය කරලා ඌ වේ යක මේ ලෝකේ හරි සතුටක් ගන්නවා. සිංහලුන්ට පාවිච්චි කරන්න බැරි කෙල්ල ටික ඔක්කොම උන් අරගෙන පාවිච්චි කරනවා. උන් පුළුවන් නම් අරගෙන හතරපස් දෙනා හරි පොලිමර දීලා ළමයි හදනවා. ළමයි හදන මොනවා හරි කන්න බොන්න දෙනවා. කන්න බොන්න දීලා ඒක කරලා තියාගෙන උන් හිතනවා ආදරේ දෙයක් ඉන්නවා කියලා. නැහැ උන් අර මේ බබාලා හම්බ වෙන මේ බේබි මැෂින් එකක් හැටියට පාවිච්චි කරන්නේ. එහෙම හරි මේ මිනිහා සතුටක් ගන්නවා. මේ අපේ උන්ට ඒක කරගන්නත් බෑ මේක කරගන්නත් බෑ. උන් අර බාරික වන්දනා කරගෙන ඉන්නවා උදේ හවසට ගිහිල්ලා. ඊට පස්සේ ඉතින් මේ ගෑණියෙක් බලා ගන්නත් බෑ පණක් නැහැ. ඒක නිසා ඉතින් ගෑණි ආයි මේ අරාබි හවු මහත්තයෙකුට දෙන ඔන්න මේ මැෂින් එකක් තියෙන හොඳ මැෂින් එකක් පාවිච්චි කරපන් කියලා. දැන් මේව මතක් කරලා තියෙන මේ සමස්ත සමාජයේ මහා මෝඩ විදියට කරන්නේ හාමුදුරුවෝ තමන්ගේ පින් කැටයට වැටෙන එක දිහා බලාගෙන වෙ ඉන්නවා දෙන දානේ කනවා මුන් හදන්න බෑ කියලා. මේ බෞද්ධයා කෙරෙහි කලකිරීමෙන් ඉන්නේ හොඳට මතක තියාගන්න සංඝයා වහන්සේලා ඔක්කොම මමත් ටිකක් මමත් කලකිරීමෙන් ඉන්නේ. මුන්ට බන කියලා වැඩකුත් නැහැ, හරි මගක් කියලා වැඩකුත් නැහැ, මොකක්වත් නැහැ. මුන් මොකක් හරි ඇදක් හොයන්නේ කියලා ඉවරලා හිතන හැම දෙයක්ම වැරදි කියලා ඔළුවට දාගත්ත කාලකන්න ටිකන්නේ කොච්චරද කියනවනම් හිටගෙන චූ කිරීමත් වැරදි කියන මට්ටමට මිනිස්සු වැරදි පටවගෙන තියෙන්නේ. මොකක්වත් කරන්න බෑ. ඒකනේ මේක මහා අමු ගෝත්‍රික මේ 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 දුස්සිදාරී සමාජයක් නේ. ආධ්‍යාත්මිකව ඉහළට යන්න ඕන මිනිස්සු මේ සංවර්ධනයෙන් ඉහළට යන්න ඕන, ප්‍රබුද්ධ වෙන්න ඕන, අලුතෙන් හිතන්න ඕන. මේවා එපා 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 කියලා කියන්න නෙමෙයි ඕන. කරන්න 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 දේවල් පෙන්වන්න. දැන් ඔබේ ගෙදර ඉන්න ළමයට එපා 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 දේවල් කියන්න එපා. කරන්න කරන්න කරන්නද කියන දේවල් පෙන්වන්න. ඔබේ ළමයට එපා 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 දේවල් කියන කියන තරමට ඒ ළමයගේ මෙන්ටලි අවුට් යනවා. එයාගේ මේ මේ පොඩි පොඩි ටින් එකක ගානකට ඒ ළමයා පටු වෙනවා. ඊට පස්සේ මේ මනුස්සයා ඒ ළමයා පැත්තකට වෙලා කල්පනා කරනවා, යකෝ එපා එපා කියනවනම් දැන් මම මොකද්ද කරන්නේ කියලා. ඒ නිසා මේක කරන්න එපා නෙමෙයි මේක කරන්න කියලා කියන්න. හොඳට මතක තියාගන්න අපේ දේශනාවන් වලින් කියවෙන්නේ එපා කියන එකක් නෙමෙයි. ගවේෂණය කරන්න, ගවේෂණය කරන්න කියලා කියන්නේ. මේ අතහැරීමත් මතක තියාගන්න සම්ප්‍රදායෙම අතහැරීමක් නෙමෙයි. ඇලීම් ගැටීම් අතහැරීමක්. ඒ කියන්නේ අතහැරීමත් අතහරිනවා. ඒ ඔය ඔය වචන තේරුම් ගන්න බෑනේ ගොඩක් අයට. මේක තේරුම් ගත්තොත් ඔබේ ඔළුවේ ලයිට් එකක් පත්තු වෙනවා. ඒ ලයිට් එක පත්තු වුණාට පස්සේ අර බන කෙප්පරක් බන කප්පරක් කෙප්පරක් හරි කප්පරක් හරි කප්පර බන කියන්න ඕනේ
ඒ බණ ඔක්කොම ඔබට පේන්න පටන් ගන්නවා. ඒකයි මම ඔය එක එක සූත්‍රය අරගෙන 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 බණ කියන්නේ. මොකද හේතුව අන්ධයෙකුට කන වැලා අල්ලල්ල මට සදාකාලික ඉන්න බෑ. මං කැමති මේ අන්ධයගේ ඇස් දෙක විවර කරන්න. ඇස් දෙක විවර කරනවා, ශල්‍ය කර්මයක් කළා ඇස් දෙක හදනවා. එයාට හැමදාම කනවල අල්ලන්න ඕනද නෑ. එදා ඉඳලා එයා දෙපයින් ඇවිදිනවා, එයා වංගුවෙන් හැරෙනවා, අගාධේ වැටෙන්නේ නෑ, හරියට යනවා. මෙන්න මේකයි මම කරන්නේ. ඇස් දෙක අරිනවා, ඇස් දෙක අරවනවා ශල්‍ය කර්මයකින්. ඊට පස්සේ යාට හැමදාම බණ පදින් පදේ සලකන්න, යුතුයකම් ඉස්සරන්න, ඩිසිප්ලින් ආරෝම මුකුත් කියන්න ඕනේ. එයා දන්නවා චේතනා පාරිශුද්ධත්වයේ ජීවත් වෙන, එයා හොඳටම දන්නවා, හරියටම දන්නවා. චේතනාවෙන් මේ වැරද්දක් කරන්නේ නැහැ. වැරද්දක් කරන්න බෑ පින්වත්නි. අපි ඇත්ත දැක්කහම වැරද්දක් කරන්න බෑ. දැන් මට මං තේින් නොකරනවයි කියන එක නෙමෙයි, මට තේින්න පස්සේ තමයි කරන්න බෑ වැරද්දක්. ඒ කියන්නේ චේතනාව වැරද්දේ පිටවල කරන්න බෑ. දැන් මිනිස්සු නම් ඉතින් හෙරප්පු දෙකක් දාලා ගියත් ඔක වැරද්දක් දකින්න පුළුවන්. ඈ මේ මෙන්න මේ ඇටමාලයක් තියෙනවනේ, මේ මේ කරේ දාගෙන තියෙනවනේ, දැන් මේකෙත් වැරද්දක් දකින්න පුළුවන් මිනිස්සු. ඒවා දැන් දොස්තර නලාවක් දාගෙන ඉන්නවා. කවුරු හරි කියනවා, ඔය යකා මොකටද අර දොස්තර නලාවක් දාගෙන ඉන්නේ, ඕක පේන්න සෝබනේ දාගෙන ඉන්නේ, මොකටද ඕක කරේ දාගෙන ඉන්නේ, ඕක සාක්කුවේ දාගෙන ඉන්නකෝ කියලා කෙනෙක් කියනවා. මේ ගොයිය කුදල්ලක් කර තියාගෙන යන ඕක කරේ තියන් යන්නේ මොකද, බිම තියලා ඇදම් පලයන්කෝ, ඕක කරේ තියන් යනකොට උඩ පේනවනේ ඔබ. ඉතින් මිනිස්සු හරි බුදුම මිනිස්සු ඉන්නේ. ඉතින් මේ මේක දොස්තර නලාවක් දාගෙන ඉන්නේ මේ මිනිස්සයට, ඒක ලේසියට සහ ඒක අත්‍යවශ්‍ය වෙන නිසා. මම මේ ඇටමාලයක් දාගෙන ඉන්නේ මට මේක අත්‍යවශ්‍ය වෙන නිසා. ඉතින් ඇටමාලේ අවශ්‍ය වෙන්නේ නැති කට්ටිය උදැල්ලක් කරේ තියාගෙන ගියට මට කමන්නේ. ඒ නිසා එහෙම දෘෂ්ටිධාරයෙන් මෝහ අන්ධකාරයකින් කිපෙන සමාජය පිළිබඳ හොඳ අවබෝධයට පත් වෙන්නේ ඊට පස්සේ එක එක්කෙනා කරන විවේචන ගැන ඇවිල්ලා අපිට කියන්න එපා. ඔබ නුවණින් බලලා ඒ දේවල් තේරුම් කර ගන්න. හරි හරම කියනවා, මෙයා මෙහෙම කියනවා, අතන මෝහණය කරනවා කියනවා, අතන විකෘති කරනවා කියනවා. ඔබට හරියට ශක්තිය තියෙනවා නම් තේරුම් ගන්න. ඒ වගේ උන්ට කියන්න පුළුවන්, එතන මෝහණෙත් අපිට හොඳයි, එතන විකෘතියත් අපිට සැපයි, ඔයාගේ ඔය ප්‍රകൃතියට වැඩි කියලා. එතන එක එක එක්කෙනා කියන ගුම් කතාවල් අහන්න යන්න එපා. මෝඩ කතාව අහන්න එපා. දැන් මිනිහෙක් කිව්වහම මේ මිනිස්සෙ ඒක කරනවද, ඒක කරන්න පුළුවන්ද? ඈ එහෙම හැබැයි එහෙම සංකල්පයක් නැති මිනිස්සු ඉන්නේ. දැන් හෙට ජනාධිපතිවරයෙක් ඇවිල්ලා කියනවා මේ හාල් රුපියල් 25ට ගේනවා, පාන් ගෙඩිය රුපියල් 10ට ගේනවා, මම පරිප්පු කිලෝ එක රුපියල් 20ට දෙනවා, අල කිලෝ එක රුපියල් 10ට දෙනවා කියලා කියනවා. ඡන්ද දෙන්න හිතෙන්නේ නැද්ද? හිතෙනවා. ඇයි? අමු ගොන්නු, අමු මෝඩයෝ. මේ කියන දේ කරනවද? මේ කියන දේ කරන්න පුළුවන්ද? මේ කියන දේ යථාර්ථයක් තියෙනවද? මේක මෙහෙම කළාම අරයට මොකද වෙන්නේ? අනිත් පැත්තට මොකද වෙන්නේ කියලා අඩුම තරමේ කුඹුරක් කරන කෙනාටවත් හිතාගන්න බෑ. මෙයා හාල් කිලෝ එක රුපියල් 25ට දෙනවා කිව්වොත් මෙයා වීල් කිලෝ එක රුපියල් 10ටවත් ගන්න නෑ කියලා හිතාගන්න බෑ. මොළේනේ. ඒ නිසා මුන්ට උපත්යෙන්ම එන්නත් ගහනවා කියලා කියන්නේ මං ඔන්න ඕකයි. මෙච්චර හිතන්න බැරි ඇයි කියන ප්‍රශ්නේ. මේ වගේ කතා, මේ වගේ මෝඩ කතා කියන්නේ බුද්ධිමතුන් ඉන්න රටක කවදාවත්. මේ දේශපාලඥය ගොඩාක් අය යම් මට්ටමකට මේ ඉගෙනගෙන මේ සමාජ අධ්‍යයනය කරගෙන මේ සමාජයෙන් අමු මීහරක් කියලා තීරුම් අරගෙන තියෙන්නේ. උපත්තිගත මීහරක් හදන්න බෑ. ඇත්තටම මේ සමාජයට උගන්වන්න බෑ. මේ බණ ටික හරි මේ ඔය ඇත්තු නිසාම මෙහෙම කියන නිසා මේ කතන්දරේ එළියට ගිහිල්ලා කියන්න බෑ. කිව්වොත් එහෙම ඔක මේ ගැට පොල්ලක් හදාගෙන ඉන්න එළියට බහිනකම් ආවා. එහෙම ගුටි කන්නේ ආ දැන් මාර එක සංඝයා වහන්සේ කෙනෙක් එක එක දවසක් මට උදව් කරන්න හඳුරු කෙනෙක් හිටියා. ඒ යාක පොලිසිය ඉඳලා මේ CID ගේ ඉඳලා ඇවිල්ලා මහාන වෙච්ච කෙනෙක්. ඉතින් හරි සරයි ඉතින් ආ බය නැහැ කාටවත්. ඒ මිනිහා හරි සරට කියනවා කියලින් ඇත්ත. ඉතින් මිනිස්සු ගැටෙනවා. මිනිස්සු ගැටෙනවා. හැබැයි ඉතින් ඇත්ත. ඇත්ත කියන්නේ කරුණාවෙන්. කරුණාවෙන් කිව්වොත් කේන්තියන. ඒකට හේතුව මිනිස්සු දෘෂ්ටිගතව කොන්ක්‍රීට් වෙලා තියෙන තමන්ගේ ආකල්පත් එක්ක. මේක මෘදු කෙනෙකුට, අනතිමානී කෙනෙකුට, මෘදු බවට පත් වෙන්න කැමති කෙනෙකුට, මානෙ දුරු කරන්න කැමති කෙනෙකුට, අතිශය නිහතමානී කෙනෙකුට මේක තේරුම් ගන්න පුළුවන් මිසක් මේ සමාජයේ හැමෝටම තේරුම් ගන්න බැරි දෙයක්. මේකට 100ක් ගත්තාම පින්වත්නි මේකට 50ක්ම බයින්නෝ දොස් කියනවා මේ කතන්දරේට. ඒක හොඳට තේරුම් ගන්න. දරුණු ලෙසම 10%ක් විතර මේකට වෛරක් කරනවා. මොකද හේතුව ඔවුන්ගේ අපාය මාර්ගේ වහනෝනේ අපි ඒකයි. ඉතින් ඒ නිසා ඔවුන්ගේ අපාය මාර්ගේ වහනවට කැමති නෑ. ඒගොල්ලෝ ඉතින් අපායට යන පාරමී පුරන පිරිසට මේක හරියනවද? ඊට පස්සේ මේකට ඊළඟට තියෙන පිරිසක් මධ්‍යස්ථව ඉන්නවා. තව පිරිසක් අනුමත කරනවා. තව පිරිසක් ධර්මය අහනවා. තව පිරිසක් ධර්මය ආසා පිළිපදිනවා. පිළිපදින අයගෙනුත් සුළු පිරිසක් අවබෝධ කරගන්නවා. ඇතුළ සුද්ධ කරගන්න නැතුව අර කුණු වෙච්ච කිරි වලට හොඳ කිරි දාලා වැඩන්නේ, මඩ වෙච්ච කලයට වතුර පුරවලා වැඩන්නේ. ඇත්තෙන්ම හිත ඇතුලෙන් පිරිසුදු කරගන්න. ඒක හාමුදුරු කෙනෙක් කොහෙදෝ ගිහිල්ලා එක්තරා රටක ඒ රටේ භාවනා කර්මස්ථාන ක්‍රමවේදයට අනුව කුටියකත් හිර වෙලා භාවනා කරලා තියෙනවා. හැබැයි ධර්මයේ දැක්කේ නැහැ. අවුරුදු 4ක් හිර වෙලා ඉඳලා ඇවිල්ලා එළියට. ඇයි දැක්කේ නැත්තේ කියලා මම බැලුවා. පොඩ්ඩක් ආශ්‍රය නිස්සරේ කළාත් එයා අමු කුහකෙක් මනසේ. අමු කුහක ජරා ගති තියෙන මිනිස්සෙක්. හැබැයි තනතුරෙන් එහෙම හොඳ ජොබ් එකක් එහෙම කරපු මිනිස්සෙක්. හිතෙන් මහ සෞතුතුයි. ඒකයි දැක්කේ නැති ධර්මය. ඇයි? අර මඩ වතුරට තමයි මේ මිනිස්සේ හැමදාම ධර්මයේ කරන්න බැලුවේ. හිත ඉස්සෙල්ලම පවිත්‍ර වෙන්න ඕනේ. ඇතුලේ ජරා ගති, කුණු ගති, වලත්ත ගති තීදි දකින්න බෑ. ternary මේ මව්බසින් කතා කරන්නේ. මව්බසින් කතා කරනකොට හදවතට කතා කරනවා කියනවනේ. වෙන භාෂාවකින් කතා කරනකොට ඔළුවට ඔළුව කතා කරන්නේ. ඒ නිසා ඔබේ මව්බස තමයි ඔය කැඩිච්ච වචන. ඒ කියන්නේ නිරන්තරයෙන් පෞද්ගලිකව කතා බහ කරන වචන අතර තියෙන නරක කුමුහබ්බ වචන ටික තමයි ඇත්තටම නියම වචන ටික. ඔබේ සම්භාවනීය වචන මොලේට යන්නේ හදවත වෙලාගෙන තියෙන ඇත්තටම කැත වචන ටික. අරේන මෙයාට කතා කරන්නේ අරුමු කියලා කතා කරන්නේ. අරක මේක කියලා කතා කරන්නේ. ඕකි මේකි කියලා කතා කරද්දී සාමාන්‍ය විදිහට කතා කරනකොට ඇත හිත ඇතුලේ එළියට ගියාට පස්සේ තමයි මේ විදිහට කතා කරන්නේ. ඉතින් මව්බස වෙනම එකක් තියෙන්නේ. ඒ නිසා හදවතට දැනෙන ඔය මව්බස මට නම් ඉතින් සබ්බ වචනයකුත් නැහැ, අසබ්බ වචනයකුත් නැහැ. මෙන්න මේක අසබ්බ වචනයක් කියලා නම් කළොත් එහෙම අපි පොඩි කාලේ අසබ්බ වචන දන්නේ නැහැ. අපිට ඕන ගුණ හල්පයක් කිව්වොත් එහෙම අපි ඒක හැමතැනම ගිහින් කියනවා. කාලයකදී තමයි කවුරු හරි කියලා දෙන්නේ ඕක කියන්න එපා, ඕක ගුණ හල්පයක් කියලා. අනේ මම දැනගෙන හිටියේ නැහැ ওই වචනේ හැමතැනම මම කිව්වා කියලා පස්සේ කියනවා. ඒක හදාගන්න එක. සල් වචන වලින් සම්පූර්ණ අයින් වුණොත් අපිට බනිනව තේරෙන්නේ නැහැ, අපිට කුණු හර්බ කියනව තේරෙන්නේ නැහැ, අපිට ප්‍රශංසා කරනව තේරෙන්නේ නැහැ, අපිට නිඳා කරනව තේරෙන්නේ නැහැ, ඕනත් නැහැ. මොකද වචන උපාදානය නැති වුණා. නිසා වචනාරූපීව පරමාර්ථයෙන් බලන්න නැතුව ගැඹුරින් බලන්න උත්සාහ කරගන්න. සම්මුතිය පරදවන්න. තමා තුළම තමන්ගේ දර්ශනාව ඇති කරගන්න. තමන්ගේම කලයේ තමන් හොදට ඉෂ්ට සිද්ධ කරගන්න. හොරකමක්, වංචාවක්, බොරුවක් දශමයක්වත් කරන්න බැරි කෙනෙක් එක්ක මම මේ ගනුදෙනුව කරන්න කියලා නිතර මතක තියාගන්න. කවුරුත් එක්කද ගනුදෙනුව කරන්නේ? එකක් තමන්ගේ සිතත් එක්ක, අනිත් එක තමයි බුදුවරුත් එක්ක රහතන් වහන්සේලාත් එක්ක කරන යන ගනුදෙනුවක් අපි මේ කරන්න යන්නේ. ඒ නිසා අපිට මේකේදී මේ දශමයක්වත් හොරකමක් වංචාවක් කරන්න හිතන්න එපා. එහෙම දෙයක් කරන්න හිතුවොත් එහෙම ඒ වැඩේ කෙරෙන්නේ නැහැ. ඒ නිසා අපි ඇතුළෙන්ම බලලා අපිව අපි පිරිසුදු කරගන්න අපි මහන්සි වෙමු. ඉතින් හැමදෙනාටම නිවන් සුවපත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සම්බුදු සරණ වේවා. අද පින්වත් දායකත්වයේ දක්වමින් ධර්ම දේශනා හා ඒ ගිලම්පස දායකත්වය දක්වමින් කටයුතු කරනු ලබන්නේ පින්වත් අපේ පින්වත් වෛද්‍ය සුනීතා ජයසිංහ පින්වත් මෙතනිය. එතුමියගේ ආරම්භ බවට පත්වන්නේ මේ පෙබරවාරි මාසයේ 12 වන දින උපන්දිනය සමරුව ඒ සුසිරි සේපාල මහත්මයාට සියලුම කායික මානසික රෝග පීඩා දුරු වෙලා පූර්ණ සුවපත් භාවය ලැබේවා. මේ දහම් කුසලයේ එතුමන්ට ආශිර්වාදයක් වේවා. එතුමන්ට දීර්ඝායුෂ ලැබේවා. එතුමන්ට කායික මානසික සුවයත් ධර්ම අවබෝධයත් සැලසේවා කියන ප්‍රාර්ථනාව ලෙසම වේවා කියලා අපි හිතනවා. ඒ වගේම ගරුතර ස්වාමීන් වහන්සේටත් මේ ධර්ම ශ්‍රවණය කරන හැම දෙනාටමත් තුන්වංග දෙවියන්ගේ ආශිර්වාදයත් ආයුර ආරෝග්‍ය සැප වර්ධනයත් ප්‍රාර්ථනා කරනවා එතුමිය. ඒ වගේම රදෙව් පුතුණුවන්ගේ රෝග පීඩා තියෙනවා නම් ඒ සියල්ලක් දුරීභූත වෙලා අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නටත් ඒ ධර්මානුසංස බලය ඒ පවුලේ ඉන්න හැම දෙනාටම දුවා දරුවන්ට ලැබෙන්නටත් ජීවිතයේ ධර්මයෙන් සනහා ගන්නටත් හැම දෙනාටම ආශිර්වාද කරනවා. ඒ සියලු ආශිර්වාදයන් ඇතුව අද දවසේ දායකත්වයේ දැක්වූ ඒ වෛද්‍ය සුනීතා ජයසිංහ පින්වත් මෙතිනේටත් ආරෝග්‍ය සැප වර්ධනය වේවා. හැම දිනාගෙම ධර්මයේ එළිය ආලෝකය දවසින් දවස බැබලේවා, හිරුවාගේ බැබලේවා. හැම දිනාගෙම ධර්මාලෝකය ප්‍රඥාලෝකයෙන් මේ භවයේදීම ජාතියක් ජරාවක් මරණයක් නැත්තා වූ ඒ ශාන්ත වූ අමාමහා නිවනින් සැනසීවා දරන්නට වාසනාව භාග්‍ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අන්තර්ජාලය තුළ ධර්ම ශ්‍රවණය කරපු අපේ පින්වත් හැම දෙනාමත් ඒ අයත් අරමුණු කරගෙන අපි බණ කියන්නේ දේශනා කරන්නේ. ඒ වගේම කවදක හරි මේ දේශනය ශ්‍රවණය කරන හැම දෙනාටමත් ඔබට මේ දහම් කුසල ඒකාන්ත වශයෙන්ම දෙලොව යහපත පිණිසම පවතිවා, නිවන පිණිසම පවතිවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා. හොඳයි. අභිවාදන සීලස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්තේ පඤ්ඤාවන් දස්ස හේතුජ අතෝ නිබ්බාන සම්පත්තේ ඉනාතේ සමිඤ්ඤතෝ සම්බුදු සරණ වේවා.